අපි නවවෙනි අභ්‍යාස පළවෙනි කොටස කළානේ නේද? මම දෙවෙනි කොටස පටන් ගන්න තියෙනවා. පොඩි ටිකක් ඉක්මනට යමු නේද මේ ටික. ඉක්මනට කියන්නේ විස්තර කරනවා. විස්තර කියද්දී අපි හැමෝම එකට කියන වගේ බලමු. පළවෙනි එක සමහර විටක මම කෙනෙක්ට කියනවා මේ කස්වලු කියන්නේ කියලා. මොකද? මොකද?
එතකොට වෙලා යනවා.
වෙලා ගියත් ඉතින් පිරිසගේ අවධානය තියෙන්නත් ඕන නේද? මේ ඉක්මනට කළාට සමහර විට ඉතින් මේ තේරුමක් නැහැ නේද? හරි. පිරිවර සහිත දෙවන පෑතිස් රජ තෙම. එතකොට දැන් අපි ඒ දේවානම්පියතිස්ස රාජා කියන ප්‍රථම පදේ දිහා බලාගෙන තමයි සපරිවාරෝ කියන සමාස පදේ තියන්න ඕන. හරි. ඉතරහට සමාස පද මොනවද කියලා මම අහනවා. හරි. මහමිහිඳු මම හිතන් තියෙනවා මහා මහින්ද තෙරුන් වහන්සේගේ ධර්මය අසන.
එතන සපරිවාර දේවානම්පියතිස්ස රාජා කියලා කියන්නේ වෙලාව.
මහා මහින්ද තෙරුන් වහන්සේගේ ධර්මය අසා. බුද්ධ ශ්‍රාවකයෙක් විය. බුද්ධ ශ්‍රාවකයෙක් කියන පදේ මොන විභක්තිද?
ප්‍රථම.
මේක අහෝසි කියලා කියන්නේ හූ ධාතුවේ හෝති කියන හෝති භවති ක්‍රියාපද වලින් හැදෙන පදයක්. බුද්ධ ශාවකෝ අහෝසි. ප්‍රථමාවෙන් එන්න ඕන අනිවාර්යයෙන්. ဒုတိයවට આવුත් ඇරදී. අපි ප්‍රථමාවේ යෙදීම් ටික කතා කළා මතකෙති. හෝති භවති ක්‍රියාපදත් එක්ක
තාවේ
වගේ අස. ඔව් අස ධාතුවේ. හරි නේද? එතකොට මේක බුද්ධ ශාවකෝ කියන පදේ ආඛ්‍යාත පූර්ණ පදයක්. ආඛ්‍යාතේ අර්ථය පුරවන්න තමයි මේක ප්‍රථමාවෙන් තියෙන්නේ. එතකොට කවුද මේ බුද්ධ ශ්‍රාවකයෙක් උනේ? දේවානම්පියතිස්ස රාජා. ඒ පදය තියන්නත් ඕන ප්‍රථමාවෙන්, බුද්ධ ශාවකෝ කියන පදේ තියන්න ඕන ප්‍රථමාවෙන්. එතන මේකේ සම්පූර්ණ වාක්‍ය ඉතිරි කොටස අයින් කරපුවාම දේවානම්පියතිස්ස රාජා බුද්ධ ශාවකෝ අහෝසි. ඕකයි වාක්‍ය. දෙවන පෑතිස් රජතුමා බුද්ධ ශ්‍රාවකයෙක් විය. ඉතිරි කොටස් ටික වාක්‍යය ඉතිරි සම්පූර්ණ කරන්න ගලපන්න අර්ථය ගලපන්න තියෙන කොටස්. එතකොට මේකේ තියෙන සමාස පද ඉක්මනට කියවමු බලන්න. පිරිවර සහිත කියන පදේ කොහොමද හැදෙන්නේ කියන්න බලන්න. පබෝදානන්දයන්ස හරි ආතෝ පෙරලන්න බෑ. පස්සට යන්න හොඳ නෑ. නමක් ගමක් නේ. බහුපි සහ පරිවාරේන යෝ වත්තති. යමෙක් පිරිවර සමග පවතිනවද හැසිරෙනවද ඒ කෙනාට කියනවා සපරිවාර කියලා. ඒ සහ කියන අර්ථයේ සහ නිපාතය වෙනුවට සකාරයේ යෙදෙනවා කියලා ව්‍යාකරණ පොත්වල ඉතින් උගන්වනවා. ඒවා අපි පස්සේ වැඩි විස්තර දැනගමු. ඒතර මේක ප්‍රථමාව යෙදෙන බහුබීහි සමාස පදයක්. ඒතර ප්‍රථමාව යෙදෙන තැන් බොහොම කීපයයි තියෙන්නේ. අනිත් බොහෝ තැන්වල ඉතිරි විභක්ති තමයි වැඩිපුර යෙදෙන්නේ. ඒතර ප්‍රථමාව යෙදෙන එක තැනක් මේ සහ කියන නිපාතයත් එක්ක. ඒතර සපරිවාරෝ කියන පදේ තේරුම පිරිවර සමග පවතින කියන එකයි අර්ථය. දේවානම්පියතිස්ස රාජා කියන එක කොහමද හැදුනේ? ආනන්දයන්ස්ම කම්මධාරි මහා මහින්ද තේරෝ කියන පදේ කොහමද හැදුනේ? ගෞතම වංශහිත් ආයස්ම මහා මහින්ද මහන්තෝ මහින්දු මහා මහින්දු කියලා ඉස්සරලා කම්මධාරය. ඊට පස්සේ මහා මහින්දෝච සෝ තේරෝ ചാති මහා මහින්දත් තේරෝ. ආපහු කම්මධාරය. කම්මධාරය දෙකක් එකතු කරලා තමයි පද තුනක් නෙමෙයි තන. එතකොට කම්මධාරය සමාසයේ දෙවතාවක් ලැබුණා.
එතකොට මිශ්‍ර කියලා ගන්න.
ඔව් මිශ්‍ර තමයි. මිශ්‍ර සමාස. බුද්ධ ශාවකු පදි දමිතයස්ම තොට බුද්ධස්ස ශාවකු බුද්ධ ශාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය බුද්ධ ශ්‍රාවකය කියලා කියනවා. හරි, පැහැදිලිනේ. ඊළඟ වාක්‍ය සැමදාම සබ්බදා දෙකම හරි. පෙරබත් කාලයෙහි පුරේබත්ත කාලයේ කියලා තියන්නත් පුළුවන්. පුරේ බත්තං කියලා තිබ්බත් ඇති. පුරේ බත්තං කියලා එහෙමමත් බුද්ධ දේශනාවේ බොහෝ තැනක යෙදෙනවා. පුරේ බත්තං පුරේ බත්ත කාලේ දෙවිදීමටම යෙදෙනවා. එතකොට දැන් පුරේ බත්තං කියන එක අපි යොදාගන්නේ කොහොඳයි මෙතන? අවීභව සමාසය අපි ඉගෙන ගත්තානේ. ඒ නිසා. එතකොට පෙරබත් කාලයෙහි කියන සත්තමී අර්ථයේ තියෙනවා පුරේ බත්තං කිව්වොත්. මම කිව්වේ අවීභව සමාසයේදී ඒ නිග්‍රහිතයෙන් ඉවර වෙලා තිබුණත් ඒ තැනක අනිත් විභක්ති වල අර්ථ එනවා. පන්සියයක් භික්ෂූහු විභක්ති මොකද්ද? භික්ෂූහු කියද්දි ප්‍රථමාමේක පංචසත භික්ඛූ ප්‍රථම අනේපිඩු මහ සිටුහුගේ ගෙට අනාථ පින්ඩික මහා සෙට්ටිනෝ ගේහං කිව්වත් ඇති. අනාථ පින්ඩිකස්ස මහා සෙට්ටිනෝ ගේහං කියලා වෙන් කරන්න පුළුවන්. දැන් සමාස දන්න නිසා අනාථ පින්ඩික මහා සෙට්ටිනෝ ගේහං කියලා සමාස කරලා තිබ්බ හැකි. වෙඩියාහ ආගමින්සු කිව්වොත් පැමිණියා. ගච්ඡින්සු කියනවා. ඔය
ඔතන ඇවිල්ලා හිරුණා. මොකද වැඩියා කිව්වම
මොකක්ද දෙකටම කියනවා. ඒක ඉතින් වැඩියා කිව්වත් කමන්නේ. ඉතින් ඒක අවස්ථාව අනුව අපි බලන්න ඕන. දේශනාවේ තියෙන අවස්ථාව. ගියා කියන අර්ථය තමයි ඉතින් බහුලව පේන්නේ. අපිට දෙවිදියටම කියන්න පුළුවන්. දැන් ඔන්න දැන් සිටුතුමා කියන කතාවක් නම් සිටුතුමා කියනවා මගේ ගෙට විචුන් හන්තලා වැඩි ඒ තැනක එතකොට ආවා කියන අර්ථය. එතකොට එහෙම නැත්නම් අපි පිටපැත්තේ ඉඳන් කියන කෙනෙක් නම් ඔන්න කියන්නේ ගෙට වැඩි. එතකොට ගියා කියන අර්ථය. ඒක ඉතින් අවස්ථාව අනුව බලන්න ඕන.
ගියේ එතනද ඉන්නේ කියලා
බලන්න. හරි. ඔකෙන් දැන් අපිට ප්‍රශ්නේ ඉන්නේ සිංහලින් පාලියට හරවන්න ගියපුවාමනේ. ඒක පාලියෙන් දැන් අපි පාලි පොත බලාගෙන යද්දි ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හරි, ඒ වාක්‍යයේ තියෙන
අවසරය තමයි පුරේ බත්තන් කියනකොට ඒකේ අර්ථයක් එනවා කියන්නේ.
ඔව් පුරේ බත්තන් කියන එක හොඳයි. පුරේ පෙරබත් කාලෙහි කියත්. ඒක කියන්නත් බෑ. ඒකෙන්ම ගන්න බෑ. එතන ගච්චින්සු කියන වචනේත් ගැටලුවක් නෑ. පාපුනින්සු පැමිණිය. ඒකත් ගැටලුවක් නෑ. එතකොට පෙරබත් කාලී කියන එක අපි කිව්වනේ. අවීභව සමාසය. පංචසත භික්ඛූ කියද්දි තේජානන්දයස්ම දිගු සමාසයක්. සංඛ්‍යා පුබ්බෝ දිගු නේද? සංඛ්‍යාවක් තියෙනවා නම් මුලින් දිගු සමාසයක්. ඒ හැම තැනම නෙවෙයි, හැම නොවන තැනුත් තියෙනවා. මම ඒක කියන්නම් පස්සේ. අනාථ පින්ඩික මහ සිටුතුමාගේ කොහොමද හැදෙන්නේ? කවුද කියමු? දීරානන්දස්. චටිතත් පරිසද චට්ටිතා පුරිස නෙවෙයි. මහන්තෝ සෙට්ටි මහා සෙට්ටි මොකද්ද? කම්මදහරයයි. එතකොට අනාත පින්ඩිකෝච සෝ මහා සෙට්ටි ചാති, ඒ කියන්නේ අනාත පින්ඩික කියලා කියන්නේ එතුමාගේ නමනේ. එතුමාටමයි මහා සිටුතුමා කියන්නේ. ආයෙත් කම්මදහරයයි. කම්මදහරේ පද දෙකක්. මිශ්‍ර සමාසයක්. එතකොට කම්මදහරය පදම දෙකක්, කම්මදහරේ සමාස දෙකක් කියලා එකතු වෙලා හැදුණු සමාස පදය.
අනාත පින්ඩික මහා සෙට්ටිනෝ කියලා කියන්නේ.
ඔව්, ඊට පස්සේ ඉතින් චට්ටි විභක්තියට aran තියෙනවා. අන්තිමට ඉතින් විභක්තිය චට්ටි. ඉතින් සමාස පදේ ඕන විභක්තියකට අපහු ගන්න පුළුවන් නේ. අපහු නාම පදයන් නේ. ତතර අන්තිමට අනාත පින්ඩික මහා සෙට්ටිනෝ කියලා ඒ සමාස පදේ චට්ටියෙන් තියන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි වාක්‍ය. රජතෙම පිරිවර සහිතව සපරි සපරිවාරෝ රාජා. හරි, පද දෙක ඉදින් මාරු කරලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන ඒ අර්ථය ගැලපෙන විදිහට. උයනින් නික්ම ඇතුළු නුවරට පිවිස අන්තෝ නගරම් පවිසිත්වා බණ ඇසීමට ගියේය. ධම්මං සෝතුං කියන්නත් පුළුවන්, සුනිතුං කියලත් තියෙනවා. ගච්චි, ඒකේ තියෙන සමාස පද සපරිවාරෝ කලින් අපි කිව්වා, ඒ නිසා ඒ කියන්න ඕනේ. ඇතුළු නුවරට මොකද සමාසය? දීරානන්දස් අවියේ අන්තෝ නගරං, නගරස්ස අන්තෝ, අන්තෝ නගරං. එතකොට අන්තෝ කියලා කියන්නේ නිපාතයක්. ඒ නිපාත පදයක් එක්ක යෙදුණු සමාසය. ඒත් එක්කම ඒක නිපාතයක් විදියට ඊට පස්සෙත් යෙදෙනවා කියලා අපි කිව්වා නේ. එතකොට මේක අන්තෝ නගරං කියලා ඇතුළු නගරයට කියලයි අර්ථය ගන්න ඕන. හරි. හතරවෙනි වාක්‍ය. වෙළඳුන් නැගි නැව. ආරූල් වාණි ජානාවා සමුද්‍රය තරණය කොට සමුත්තන් තරිත්වා තුම් මසකින් තේමා සච්චේන කියන්නත් පුළුවන්, තේමා සේන කිව්වත් ඇති. තේමා සේන ඒකෙදි විශේෂ ප්‍රයෝගයක් තියෙනවා, ඒක මං කියන්නම්. චීන රටට පැමිණියේය. පාපු නින්සු වෙනවද? ඒක වචනයි. ඔව්, පාපුනි. සම්පාපුනි කිව්වොත් සපැමිණි කියන අර්ථය. නේද? මනාව පැමිණිය. මහා සමුදන් තරිත්වා කියන එකද? ඕතරිත්වා කියන්න බෑ. ඒතකොට බැස කියන අර්ථය. හරි, වැඩි එහෙම කියනවා. තේමාස මත්තෝ කියන දෙයක් මත්තෝ කියන දෙයක්. තේමාස මත්තේන කියනකොට තුන් මාසකින් පමණ කියන එකයි අර්ථය. මත්ත කියන ශබ්දේ පමණ කියන අර්ථය. මත්ත කියන එකේ තේරුම ප්‍රමාණ ඇති කියන එක. මෙතනදි මේ තුන් මාසකින් කියපුවාම අර ක්‍රියාවක ක්‍රියාවක් ඉක්මනින් ඉවර කරොත් ඒකත් තතියාවෙන් යෙදෙනවා කියලා. තතියාවේ අපි තාම කතා නොකරපු ක්‍රියාප වග්ගය කියලා විශේෂ යෙදීමක් තියෙනවා. අපි ඒව පස්සේ කතා කරනවා. ක්‍රියාප වග්ගේ තතියා කියලා. මේකේ තේරුම ක්‍රියාවක වහා නිමවීමක් තියෙන අවස්ථාවක අපි තතියාවක් යෙදෙනවා. එතකොට අපි තමුදුනේ මාස 5ක් යන්න තියෙන එක මාසෙකින් ගියා. ඒ වගේ අවස්ථාවක් එදුනා. ඒත් තතියාවක් එදෙනවා. කොහොමද කාලයේ සම්බන්ධව මේ වගේ අවස්ථාවල තතියාවක් එදෙනවා කියලා කියනවා. හරි. එහෙනම් ඒකේ තියෙන සමාස පද මොනවද? වෙළඳුන් නැගි නැව. විභක්ති. ඔව්. සමාසය. තුතියා බහූපී සමාසය. තුන් මාසකින් කියන එක මොකක්ද මේ සමාසය? දිගු සමාසය. තයෝ මාසා සමාහට තිමාසං කියනවා. තේමාසං කියලත් කියනකොට තේමාස එකේ තතියාවෙන් වරණගුණ පදේ තේමාසේන කියලා ගන්න. ඊළඟ වාක්‍ය පිළිවෙලින් වඩින්නා වූ සර්වඥයන් වහන්සේ ඕ මෙතනත් ඉතින් ඕ මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් වඩින්නා වූ කියද්දි ගච්ඡන්තෝද ආගච්ඡන්තෝද දෙකම ගැලපෙනවා. එතකොට අනුපුබ්බේන ගච්ඡන්තෝ කියන්නත් පුළුවන්, අනුපුබ්බේන ආගච්ඡන්තෝ කියන්නත් පුළුවන්. පැහැදිලි. සර්වඥන් වහන්සේ කියද්දි වඩා හොඳයි සබ්බඤ්ඤෝ කියන වචනෙම ගන්න එක. රජගහ නුවර වේළුවනාරාමයට පැමිණ රාජගහ නගරේ වේළුවනාරාමයක රාජගහේ කියලා තිබ්බත් ඇති. රාජගහේ වේළුවනාරාමම් පත්වා කිව්වත් ඇති. බෑ, පූර්වක්‍රියානේ පැමිණ පූර්වක්‍රියාව. පත්වා කියලාම එන්න ඕන. ආගම්ම හරි ඒ පූර්වක්‍රියාර්ථයක පදයක් එන්න ඕන. ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදීන්ට ධර්ම දේශනා කළසේක. ධම්මං දේසේසි. ධර්මයේ දිසුසේක. ඒ දැන් සන්ධි පද හැම ඉතින් ඒවා ඔක්කොම මම කියන්නේ ගැලපෙන විදියට. ඉතින් පද සන්ධි කරන්න ඒවා ඉතින් පුළුවන් වෙන් කරන්න. ඒවා ඉතින් දැන් අහන්න ඕනෙත් නැහැ. පත්තෝ කියන්න බෑ. පැමිණි සේක් කියලා එතකොට අර්ථ කියන්න. දැන් පැමිණ කියලා පූර්වක්‍රියා අර්ථයක් තියදී අනිවාර්යෙන්ම දැන් මේක පූර්වක්‍රියාවකින් ඉවර කරන්න ඕනේ. පත්තෝ කිව්වොත් මේ මෙතන වාක්‍යයේ අර්ථයට වැරද්දක් නැහැ. හැබැයි එතන මේ තියෙන රටාවේ හැටියට වැරදි. පැමිණ කියන අර්ථය ඉන්නේ නැහැ එතකොට. එහෙනම් පැමිණෙන්නේ කියන අර්ථය. පත්වා කියලා ඉන්නවා. හරි. එතකොට මේකේ තියෙන අනුපිළිවෙලින්. අනුපිළිවෙලින් කියන එක මොන සමාස පදයක්ද? හරි චිත්තය.
අව්‍යය
භාවය. පුබ්බස්ස අනු අනුපුබ්බං කියලා තියෙනවා. මේක එතකොට තතියාවේ වරණගෙනවා කියලා මම කිව්වා. දැන් මේ පද තතියාවේ සහ සත්තමී විකල්පයෙන් වරණගෙන්න පුළුවන් කිව්වා. අනුපුබ්බං කියලායි දෙන්නත් පුළුවන්, අනුපුබ්බේන කියලායි දෙන්නත් පුළුවන්. ඒ කතාව කලින් සතියේදී කිව්වා. සත්තමීත් ඒ විදිහයි විකල්පයෙන් වරණගෙන්න පුළුවන් කියලා කිව්වා. පංචමීදී බොහෝ විට වරණගිලමයි යෙදෙන්නේ කියලාත් කිව්වනේ. හරි. වේළුවන ආරාම. වේළුවන කියලා කියන්නේ ඒකේ නමනේ. එහෙම නොත් මේක කම්මදහරයයි. ඊට පස්සේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදීන්ට මිශ්‍ර සමාසය කොහොමද හැදෙන්නේ? කොතන ඔය ආදිපදයේ ගද්දී අපි ආදිපදයකට තව පදයක් ගලපද්දී ඒක බහුව්‍රීහි සමාසයක් වෙනවා. ඒකත් මතක තියාගන්න. දැන් මොකද හේතුව? ඒ ආදියක් ගැන කියවෙන සමූහයක් ගැනයි අපි කියන්නේ. ඒ නිසා අපි 얘 ගැන විස්තරය ඊළඟ පාඩමේදී කතා කරනවා. එතකොට තීරී වැඩි විස්තර. දැනට මතක තියාගන්න. කත්තියෝච බ්‍රාහ්මනෝච කත්තිය බ්‍රාහ්මනා. ක්ෂත්‍රියයාත් බ්‍රාහ්මණයාත් කියන, එහෙම නැත්නම් කත්තියාච බ්‍රාහ්මනාච කියලා තිබ්බ බහුවචනෙන් ගත්තත් වරදක් නැහැ.
එතකොට
ඒක තමයි. එතකොට ද්වන්දයි. ඒ ද්වන්ද පදේ ආපහු සමාස කරනවා. කත්තිය බ්‍රාහ්මනා ආදී ආදී යේසං තේ කත්තිය බ්‍රාහ්මනාද යෝ. එතකොට ඒ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ කියන මේ අය යම් සමූහයකට අයිතිද? ඒ සමූහයට අපි කියනවා කත්තිය බ්‍රාහ්මනාදයෝ කියලා. එතකොට අන්න ඒ සමූහයක් ගැන කතා කරන තැනකදී අපි මේ ඒ සමූහය නම් කරන්න ගත්තී. අර පද දෙක විතරක් තිබ්බනම් ගැටලුවක් නැහැ, මේක ද්වන්ද සමාසයක්. ආදිපදයකුත් තියෙන නිසා මේක ආපහු ආදිපදයක සමාස වෙද්දී බහුබ්බීහි සමාසයක් වෙනවා. ඒවත් මතක තියාගන්න. ඊට පස්සේ ඒක චතුත්ථියට වර්ණගිලයි තියෙන්නේ සමාස පදේ. ආදි නං කියන පද. ඊළඟ වාක්‍ය බිම්බිසාර මහ රජතෙම. ඉතින් දෙවිදියට කිව්ව හැකි සමාස නොකරත් වෙයි, සමාස කරලා කියන්න මේ වාක්‍යය. බිම්බිසාර මහරජා. එතකොට මහරජා කියන්නේ කොහොමද සමාසයි? බිම්බිසාර පදෙත් ඒකට සමාස කරලම කියන එක හොඳයි. ඒ ධර්මය අසා තන් ධම්මං සුත්වා කියන ඉතින් කෙටි වචනේ ඉතින් පුරුදු වෙන එක හොඳයි නේ. සුනිත්වා කියලා තියෙනවා. සුත්වා පදේ තමයි බහුල වෙන්නේ. 120,000ක් මිනිසුන් සමග වීසති සහස්සාධික
සත සහස්ස මනුෂ්‍යේවි සද්දි.
ගැටලුවක් නැහැ. නමුත් මේකේ තව රටාවක් තියෙනවා. දැන් නහුත කියලා පදයක් තියෙනවා. ඒකේ අර්ථය දස දහස කියන එකයි. මේ පාඨය තියෙන තැන තියෙන්නේ යෙදී ද්වාදස නහුතේහි. ද්වාදස නහුත මනුස්සේහි සද්දි. දොළොස් නහුතයක් මිනිසුන් සමග. එතකොට මේ නහුත පදේ 10,000යි. එතකොට 10,000 ඒවා 12ක් 120,000යි. එහෙමයි එතන කියලා තියෙන්නේ. එතකොට ද්වාදස නහුත මනුස්සේහි සද්දින් කියලා ගන්න පුළුවන්. හරි. සෝවාන් විය. සෝතාපන්නාද. පන්නෝ විඳු. මේ සමග කොහොමද බහුවචන? ඒක තතියවෙන්නේ කියලා තියෙන්නේ. අහං පුත්තේන සද්දින් ගච්ඡාමද? අහං පුත්තේන සද්දින් අහං මිත්තේන සද්දින් ගච්ඡාමි. ඔය කතාව අපි පළවෙනි පොතේදී කතා කළා. සද්දින් පදයක් එක්ක ආවොත් ඒක ක්‍රියාපදයට බලපාන්නේ ඒක වචන බහුවචන භාවයට. හේතුව අනුක්තවයි තියෙන්නේ මේ පදේ. තතියවෙන්නේ තියෙන්නේ. උක්තව නෙමෙයි තියෙන්නේ. ප්‍රථමාවෙන් තිබ්බ පදයක් නම් ඒකත් ප්‍රථමාවෙන් නම් තියලා තියෙන්නේ. බහුවචනෙන් තියන්න පුළුවන්. අහංච මිත්තාච මමද මිත්‍රයෝද ගච්ඡිම්හ කියන්න පුළුවන්. එහෙම නැත්නම් ගච්ඡාම කියලා කියන්න පුළුවන්. මමත් මිතුරෝත් යමු යන්නෙමු. එහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි මේ සද්දින් පදේ දාපුවහම මිත්තේහි සද්දින්. එතකොට ඒ පදේ තතියාවට යනවා, අනුක්ත වෙනවා. එතකොට ඒ පදේ ගණන් ගන්නේ නැහැ උක්ත පදේට සම්බන්ධ කරන්නේ. පැහැදිලිනේ? හරි. හරි. එහෙමනම් මේකේ තියෙන සමාස පද කියමු බලන්න. බිම්බිසාර මහ රජතෙම කොහොමද හැදුනේ? කියන බල. කොහොමද? කම්මදහර දෙකක් තියෙනවා ඔක ඇතුලේ. මුලින් මහරජු කියද්දි මහන්තෝ රාජා මහරජා කියන. ඊට පස්සේ බිම්බිසාර කියන නමනේ. බිම්බිසාරෝච සෝ මහරජා ചാති බිම්බිසාර මහරජා. අපහ කම්මදහරය. කම්මදහර දෙක මිත්‍ර සමාසය. ද යයි කියන එක. ඒකේ වෙන අර්ථයක් නැහැ. ච ඉති. ච ඉති කියන එක තමයි ආපහු සංදිව චාති කියලා කියන්නේ. මේ කියන්නේ බිම්බිසාර නම් වූයේත් ඔහුයි, මහරජු වූයේත් ඔහුයි කියන අර්ථයෙන් බිම්බිසාර මහරජු කියනවා. ඒකයි දැන් අපි කලින් ඒව කතා කරපු නිසා ඒ විස්තර කරන්න ඕනේ. කමදාරීදි කතා කරන්නේ වань. එක්ලක්ෂ විසිදහසක් මිනිස්සු. කොහොමද? ඕකේ. නහුතානං ද්වාදස ද්වාදස නහුත කියලා ඉස්සෙල්ලා දැන් නහුතයේ ඒවා 12ක් නහුත 12යි 12ස් නහුතයයි කියලා කියද්දි ඔක චට්ටි තප්පුරිතයක්. ওই කතාව තමයි මට කලින් කියන්න ඕන නැතුණා. දැන් සංඛ්‍යා දෙකක් එක ළඟ යෙදෙද්දි ඒ දෙකේ ගුණිතයක් නම් අර්ථය කියවෙන්නේ. ඒක චට්ටි තප්පුරිතයක් වෙනවා. කොහොමද? උදාහරණයක් අපි කිව්වොත් 20000 කියන එකේ තේරුම මොකද්ද? 1000 වරක් 20. 1000ේ ඒවා 20ක්. පැහැදිලිද? එතකොට අපි යෝග කියන්නේ සහස්සානං 20ති. සහස්ස පදේ අපි කලින් කිව්වා ඒක වචනේ විතරයි යෙදෙන්නේ කියලා. හැබැයි බහු වචනේ තියෙන තැන් තියෙන ওই වගේ තැන්වල. අපි ඒ තැනක විග්‍රහ වාක්‍ය කියන්නේ සහස්සානං 20ති. 1000ේ ඒවා 20ක්. 20000යි. එහෙනම් තොරදී 20000 කියන එක අපහු වෙනම සංඛ්‍යාවක්. ඒකත් එක්ක අපහු දිගු සමාසයක්. පැහැදිලි නේද? ඊට පස්සේ 20ති සහස්ස ඊට පස්සේ මම කරිතින් නාම පදය දාලා අපිට අර්ථයක් කියන්න පුළුවන්. මෙතනත් ඒ වගේ. එතකොට manuss පදේ ඊට පිටිපස්සෙන් තියෙන්නේ නේ නාම පදයන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක අපහු දිගු සමාසයක් වෙනවා. තප්පුරිතය. ඊට පස්සේ ඒ manuss පදේ එක්ක සමාසුණයින් පස්සේ ද්වාදස නහුත manuss කියන පදේ අර සද්දින් පදයක් තියෙන නිසා තතියාවට ගන්න ඕන. ද්වාදස නහුත manussේහි සද්දින්. පැහැදිලිද?
මේ සද්දින් ගැලේ එකතු කරන්නේ
බැහැ. මේක නෙමෙයි. නෑ, එහෙම සමාස නැහැ. ඒක සමාස වෙන්නේ නැහැ. ඒක වෙනම නිපාතයක්. වෙන් කරලා ලියන්න ඕන නිපාත පදේ.
සමාස චක්ටි තප්පුරිසේගේ නහුතානං අර කියන්නේ.
නහුතානං ද්වාදස ද්වාදස නහුත. හරි, ඊළඟ වාක්‍ය. ආර්ය ශ්‍රාවකයෝ
ධම්මා
ධම්මා හරි ඔව් ඒකත් ගන්න. අතර මේක නැතත් ඉතින් මෙතන කියන්න පුළුවන්. අරිය ශාවකෝ කියලා.
එතන ධිට්ඨ ධම්මා කියලා විතරක් මෙලිපොත්
බැලුවා. දැකපු ධර්මය ඇත්තෝ කියන එකයි අර්ථය. එතකොට ඉතින් දැන් ආර්ය ශ්‍රාවකයා කියන වචනේ ඉතරකට කියවෙන්නේ නැති නිසා ගැටලුවක් නැහැ. ධිට්ඨ ධම්මකෙන් දැකපු ධර්මය ඇත්තෝ කියන එකයි අත්‍තරම අර්ථය. එතකොට ඒක අරිය ශ්‍රාවිකාවක් වෙන්නත් පුළුවන්. ශ්‍රාවකෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ditth dhamma අරිය ශ්‍රාවකා කියලා කිව්වත් කමන්නේ. ධර්මය දැකපු ආර්ය ශ්‍රාවකයෝ.
අත අරිය ශ්‍රාවකා කියලා තිබ්බත්
ඇති. ඒත් ඇති. පෙරබත් කාලයේහි.
පෙරබත්.
දන්දි.
බත්තම්.
දන්දි කියන එකද?
නෑ නෑ. පෙරබත්.
ඔව්. පුරේ බත්තම් කියලා තමයි කියන්නේ. පුරේ බත්තම් එහෙමයි. පුරේ බත්ත
කියලා එන්නේ නැද්ද?
බත්තේ කියලා නම් එනවා මට එච්චර මතක යන්නේ නැහැ. යෙදෙන්නත් පුළුවන්. සත්තමී නිසා. පුරේ බත්ත කාලේ කියලා නම් යෙදිලා තියෙනවා. පුරේ බත්ත කාලේ. පුරේ බත්තේ කියන එක මට මතක යන්නේ බලන් දුන්න. පුරේ බත්තම් කියන එක නම් බහුලව යෙදෙනවා. දානානි දත්වා කිව්වත් කමන්නේ. ඉතින් දානන් දත්වා කියලා ඒක වචනේ තිබ්බත් වරදක් නැහැ. එහෙමත් තියලා තියෙනවා. පසුබත් කාලයේහි. පච්චාබත්තං. දැන් අපි මේ අව්‍යයි භාව සමාසය කරපු නිසා ඉතින් ඒ විදිහටම තියෙන එක හොඳයි. පච්චාබත්තං පුරේබත්තං ඒ විදිහට. බණ අසත්. ධම්මං සුනන්ති. මේ වාක්‍යයේ කර්තෘ කවුද කියන්න බලන්න. ඔව් කියන්න බලන්න. දිරනන්ද කර්තෘ කර්ම
කර්තෘ ආරසාවි.
ඔව් කර්මය
බණ.
හරි. එතකොට මේකේ තියෙන සමාස පද අරිය ශ්‍රාවකයා, ආර්ය ශ්‍රාවකයා කියන පදේ කොහොමද හැදුනේ? සුදම්ම රක්කිතයස්ම එහෙමද? අරියෝච සෝ ශාවකෝ චාති අරිය ශාවකෝ. ආර්යයන් වහන්සේ වුණෙත් ඒ කෙනාමයි, ශ්‍රාවකෙක් නෙත් ඒ කෙනාමයි කියන අර්ථයෙන් තමයි මෙතන යෙදෙන්නේ. දැන් එහෙම නැත්තම් ආර්යයන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රාවකයා කිව්වොත් ඒ කෙනා පෘථග්ජන වෙන්න පුළුවන්. අරිය ශාවක කියන අර්ථය ආර්යයන් වහන්සේගේ ශ්‍රාවකයා. දැන් අපිත් එතකොට දැන් ආර්යයන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ. බුදුරජාන් වහන්සේ ආර්යයන් වහන්සේ කෙනෙක්, අපි ශ්‍රාවකයෝ. අපිට අරිය ශාවක කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒ අරිය ශාවක වචනේ මෙතනදී යොදන්නේ. අරියෝච සෝ ශාවකෝ චාති. ආර්ය වුණෙත් ඒ කෙනාමයි, ශ්‍රාවක වුණෙත් ඒ කෙනාමයි කියන අර්ථේ කම්මධාර සමාසෙයි. අර විදිහට තර්ථයක් කියන්න පුළුවන්, මෙතෙන් එක ගැලපෙන්නේ නැහැ. පෙරබත් කාලයේහි කියන එක අපි කතා කළා. පසුබත් කාලයේහි කියන එකත් කතා කළා ඇති. ඊළඟ වාක්‍ය. මිහිඳු මහ තෙරුන් වහන්සේ මහා මහින්දත් තේරෝ ජීවිතාන්තය දක්වා යාව ජීවං සමෘද්ධ සස්්‍ය ඇති ගැවසීගත් මිනිසුන් නැති ලංකාදීපයෙහි ඒක මොන විභක්තියෙන්ද තියන්න ඕනේ? පුළුවන් සත්තමියෙන් තියන්න ඕනේ පද. ඇයි ලංකාදීපයෙහි කියලා සත්තමියෙන්නේ තියෙන්නේ? ලක්දිවෙහි කියන එක නේ. නිසා සම්පන්න සස්සේ ආකින්න මනුස්සේ ලංකාදීපේ. එහෙම නැත්නම් ඒ ටිකත් ආභව සමාස කරලා කියන්න පුළුවන්. සම්පන්න සස්ස ආකින්න මනුස්ස ලංකාදීපේ. එතකොට සමාස ගොඩයි. එහෙම ඉතින් පස්සේ ඒවා වෙන් කරන්න සමහර විට සමාස 4 5 එක පදයේ ඇතුලේ තියෙනවා. එක පදයේ ඇතුලේ සමාස 4 5 එක යෙදෙන තැන් රූප සිද්ධි වගේ පොත්වල පෙන්නනවා. උදාහරණත් එක පෙන්නනවා. ඒ වගේ සමාස ගොඩක් එකට යෙදෙන තැන්. ඉතින් ඒවා අපි පස්සේ කතා කරමු. දැනට මේ එකක් තේරුම් ගන්න එපාය. ඒක ගොඩක්
තියෙනවා. සස්සා කින්න කියලා කියන්න පුළුවන්. ඈ සස්සා කින්න කියලා. සස්සා කින්න කියලා නැතුව සස්සා කින්න කියලා කියන්න පුළුවන්.
සස්ස ආකින්න කියන එක සංදි කරලාද? පුළුවන්. සස්සා කින්න මනුස්ස කියලා නේද? පුළුවන්. ඉතින් ඒවා බුද්ධ දේශනාවේ යෙදෙනවද කියලා බලලයි ගන්න ඕන. එහෙම ඉතින් යෙදෙන්නේ නැති නිසා දැන් අර ඕනවට වඩා අපි වාක්‍ය සංකීර්ණ වෙනවා. ඒ වගේ අර සංදි පද ගොඩාක් ඇතුළට දාගත්තොත්, සමාස පද වුණත් ගොඩක් වැඩි කරගත්තොත් අර්ථය තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි සමහර තැනක සමාස ලිහලා දාන එක තමයි හොඳ. අපි වාක්‍යයක් හදනවා නම් සමාස ලිහලා හදන එකයි හොඳ. නැත්තම් තේරුම් ගන්න සමහරට අමාරුයි. අපි නොගැලපෙන සමාසත් කරලා සමහර නේද? ඊට පස්සේ අර්ථ ගැලපෙන්නේ නැතිව අමුතු එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට අර හොඳට හුරු වෙනකන් බුද්ධ දේශනාවේ මේ තැන් යෙදෙන්නේ කොහොමද කියලා අපිට හුරු වුණාම ඊට පස්සේ ගැටලුවන්නේ අපිට ඒ ගැලපෙන වචනේ දාන්න පුළුවන්. එතකන් අපි ගොඩාක් සමාස නැතුව සරලව වාක්‍යයක් අපි ලියද්දි ලියන්නේ කොහොමදයි. හරි. ජීවිතාන්තය දක්වා යාව ජීවං විසුසේක වසී විසුසේක වසී විහාසි කියන වචනෙන් තේරෙනවා. විහෙරති කියන පදෙන් නේද? විහාසි
විදුරි කියන්නේ
නැද්ද සමි? ඈ විහෙරි කියලත් තේරෙනවා. විහෙරි යාව ජීවිතාන්තයේ තෙක් පොඩ්ඩක් බලන්න.
අර යත විදි
කියන්නේ ඈ පොඩ්ඩක් බලන්න වෙන යෙදීන් තියෙනවා කියන මට එකපාර මතක් වෙන්නේ. හරි. එතකොට මේකේ තියෙන සමාස පද මිහිඳු මහ තෙරුන් වහන්සේ ඈ කම්මධාර අපි කලින් කතා කරා ඒ වගේ පදනේ. ඒ බිම්බිසාර මහ රහතුමා කියලා ඒ කියදුණු විදියටමයි මෙතන කම්මධාරයේ දෙකක්. ජීවිතාන්තේ දක්වා මොකද්ද සමාසය? ආනන්දයන්ස්ම ඔව් අව්‍යේ භව සමාසය. සමුද්ද සස්ය ඇති අපි ඒවා කලින් උදාහරණ කතා කළානේ නේද? කියන්නේ මේ සමාස පාඩමේදීම තිබුණා ඊටික. ඒක එතකොට සම්පන්න සස්ස. එතකොට කොහොමද ඒකේ අර්ථ කියන්නේ? අරිචිතා මොන සමාසයක්ද මේක? කවුරු හරි බලපු කෙනෙක් කියන්න බලන්න. ඔව් බහුබීහි ගොඩක් තියෙනවනේ වර්ග. ගොඩක් හැට වෙනි පිටුවේ මුල් දෙකයි ඊළඟ පිටුවේ පළවෙනි එකයි ဒုတိယා බහුබ්බීහි එහෙම වෙන් කරගන්න කියලා මම කිව්වා. දීලා තියෙනවා නේද මේක වාක්‍ය 63 පිටුවේ. අමතක වෙලා. ඒ කියන්නේ බලලා ඇවිල්ලා නැහැ ඒ ටික. නේද? හරි. එතකොට සප්තමී බහුබ්බීහි සමාසය. ඊළඟ වාක්‍ය ගැවසීගත් මිනිස්සු ඇති. ඒකත් බහුබ්බීහි සමාසය. ඔව් සප්තමී බහුබ්බීහි. එතකොට ගැවසීගත් මිනිස්සු යම් තැනකද සමුර්ධ වූ සස්ය යම් තැනකද ඒ තැනට කියන නම. තේරුණාද? එහෙම තිබ්බා කියලාවත් මතක් වුණාද? හරි. ලංකා දීපේ කියද කොහොමද පදේ හැදෙන්නේ? ඒක සමාස පදයක්ද නැද්ද? වෙන්නේ නැති දැන් ආපු නිසා. එහෙම නෙවෙයි. හරියට උත්තර දෙන්න. කියන්න බලන්න විමල ජීවායස. ලංකාව කියලා කියන්නේ දීපය කියන්නේත් එකටමනේ ලං නමක්නේ. එතන කම්මධාරයක් ඉන්නේ. එතකොට අපි කියන්නේ ලංකාචසෝ දීපෝ ചാති ලංකා දීපෝ. ලංකාව උනේ දීපය උනේ ඒක නිසා. හරි ඊළඟ වාක්‍ය. ඇතුළු වස තුන් මාස මුළුල්ලේ
ආතෝ වස්සේ දීපෝ සම්පූර්ණ
පුරා. මුළුල්ලේ කියන අර්ථය අපි කොහොමද කියන්නේ? මුළුල්ලේ කියන අර්ථය අපි කියන විදිය පළවෙනි පොතේදී කතා කළා. ඒක අමතක වෙලාද? මුළුල්ලේ කියන අර්ථය මොකක්ද? යෙදීම තේජානන්දයන්. මුළුල්ලේ කියද්දි ඔව් මොකක්ද හේතුව? ඔව් අච්ඡන්ත සංයෝග ဒုတိယාවක්. අච්ඡන්ත සංයෝග ဒုတိယා කියලා එකක් වචනේ හරි මතකද? යදීම අමතක වුණත් වචනේවත් මතක තියෙනවා නම් ලොකු දෙයක් නේද? අච්ඡන්ත සංයෝගය කියන්නේ මොකද්ද? ගෞතම නන්දයන්ස්. අච්ඡන්ත සංයෝගය. උත්තරේ සම්පූර්ණ නෑ.
අතරක් නෑ.
අතරක් නෑර කියන එක අපි ඔක හය ආකාරයකට කතා කරා නේ. අච්ඡන්ත සංයෝගය යෙදෙන්න පුළුවන් ඕක ඔය පදේ යෙදෙන්නේ කාල පදයක් සහ අධ්‍යානයක්. මාර්ගයක් ගැන කියවෙන තැනක. කාලය හෝ මාර්ගය සම්බන්ධව කියවෙන පදේ තමයි ဒုတိယවෙන් අපි තියන්නේ. ඒ තැනක අඛණ්ඩ පැවැත්මක් ගැන කියවෙන්නේ. මොන වගේද? ද්‍රව්‍ය, ක්‍රියා, ಗುಣ කියන ওই වර්ග තුන. කාලය සහ දිග මාර්ගය කියන දෙකත් එක්ක ಗುಣ වුණාම ආකාර 6කට යෙදෙනවා කියලා උදාහරණත් එක්ක මම කියලා ඇති. නේද? තිබ්බද? 6ටම උදාහරණ දීලා තිබුණේ. කීපයක් හරි දෙන්න ඇති. කොහොම හෝ ඒක තමයි අච්ඡන්ත සංයෝග කියන්නේ. උතනදී ဒုတိယවට එතකොට එන්නේ කාලය ගැන කියවෙන පදේ. එහෙම නැත්නම් දිගු මාර්ගය ගැන කියවෙන පදේ. මාර්ගය කියන්නේ දුර ගැන කියවෙන පදේ. එතකොට මෙතනදී කාලයක් ගැන කියවෙන්නේ. මාස කියන පදේ. නේද? එතකොට තේ මාසං කියලා අපි ဒုတိယවෙන් තියන්නේ. අතරක් නැර මාස 3ක් කියන එකයි අර්ථය. මාස 3ක් අඛණ්ඩව. එතකොට ඇතුළු වස කියන එක අන්තෝ වස්සේ තේ මාසං කියලා ඊයේ දෙන්නේ. අන්තෝ වස්සං කියලා කියන්නත් පුළුවන් කියන එකයි තේන්නේ. අව්‍යයි භාව සමාසයක් නිසා. සර්වඥ තෙම. ප්‍රථමයෙන් දැන් මේ තෙම කියන පදේ දැක්කොත් තුමෝ කියන පදයක් දැක්කොත් ඕක අනිවාර්යයෙන්ම ප්‍රථම. ඒක මතක තියාගන්න ඕනේ. සබ්බඤ්ඤු දෙව්ලොව වසමින්. කොහොමද දේවලෝක කියන පදේ මොන විභක්තිද? දෙව්ලොව කියද්දි සත්තමී පදේ ඈ. දැන් දෙව්ලොවේහි වසමින්. දේවලෝකේ වසමින් කියද්දි වසන්තෝ කිතකයක්නේ. වර්තමාන කිතක. වසන්තෝ දේවලෝකේ වසන්තෝ. දෙවියන්ට දහම් දෙසීය. දේවානම් ධම්මං දේසේසි. හරි. එතකොට මේකෙත් තියෙන සමාස පද කියමු බලන්න නේද? ඇතුළු වස මොන සමාසයක්ද? අව්‍යයි භාව. එතකොට අපිට අන්තෝ වස්සං කියලා කියන්න පුළුවන්. අන්තෝ වස්සේ කියලා තේරිලා තියෙනවා. තේ මාසං කියන එක අපි කතා කළා. එතකොට මොන සමාසයක්ද ඒක? තේ මාසං. දිගුනි. තේ කියලා කියන්නේ සංඛ්‍යාවක් නේ. මාස කියන්නේ නාම පදයක් නේද? දේව ලෝක. දේව ලෝකේ කියලා කියනවා. කියමු බලන්න ඒකේ විග්‍රහ වාක්‍යයත් එක්කම විනේ විසුද්ධිය ආයතම. දේව ලෝකේ කියන පදේ හැදිලා තියෙන්නේ කොහොමද?
ඉන්නවත් ඕනද?
යාර්ථේ නැත්තම් තේරෙන්නේ නැහැ. දෙවියන්ගේ ලෝකය. දේවානං ලෝකෝ දේව ලෝකෝ. දෙවියන්ගේ ලෝකය. මේකේ හිතන්න ඉච්චර අමාරු නෑ නේද? මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ මේකටයි. මිනිස්සු ඉන්න ලෝක නිසා, මිනිසුන්ගේ ලෝකය නිසා.
බලන්නේ විග්‍රහ
කිව්ව බහිරියක්. ඔව් වචන අමාරු වෙන්නේ නැති නේද? ඒකේ තේරුම කියන්න කිව්වා නම් කියයි නේද? තිරිසන්ගේ ලෝකය, තිරිසන් ලෝකය ඒ විදිහට. හරි ඒක. හරි හරි. ඊළඟ වාක්‍ය. මල් සුවඳ උපගන්දු. යටි සුලඟට මිස. ඕක ටිකක් වාක්‍ය අපි කඩලා අර්ථ ගන්න ඕන. මේකෙදි අපි ගමු යටි සුලඟටම හමයි. යටි සුලඟටම මිස උඩු සුලඟට කිසි කලකත් යන්නේ නැහැ කියලානේ කියන්නේ. එතකොට මේකේ අපි ඒ අර්ථය දැන් ওই මිස කියන එකට වචනයක් විශේෂයෙන් මට හොයාගන්නත් බැරි වුණා. එහෙම එකක් ඊයේ දෙන මතකෙකුත් නැහැ. දැන් මේ තැන විස්තර කරලා තියෙන තැන් වල තියෙන්නේ වෙන විදියකට. අපි ඒ නිසා ඒ රටාවටම පාලිය කියන විදියට කියමු. එතකොට යටි සුලඟටම හමන්නේ උඩු කිසිදාක උඩු සුලඟට නොම හමන්නේ කියන එකයි අර්ථය. එතකොට අපි කොහොමද ඒක කියන්නේ? උපගන්දු. ඔව් යටි සුලඟටම හමයි
අනුවාති
යටි සුලංගිහි යටි සුලංගටම කියන එක එතකොටනේ අනුවාතං කියන පුළුවන් අන්තව පොඩ්ඩයි එක බලලා කියන්න යෙදිලා තියෙන්නේ කොහමද කියලා නේද අනුවාතේ කියලා නම් යෙදිලා තියෙනවා අනුවාතේ යේව ඒ විදිහට යෙදිලා තියෙනවා එතකොට යටි සුළඟ හැර යටි සුළඟ හැර උළු සුළඟට යනවා ඒ වගේ අර මම බලන්න පොඩ්ඩක් එහෙම අපි කොහොමද කියන්නේ ඊළඟ කොටස යටි සුලංගෙහිම හමයි හමයි කියන එක වායති එතකොට ඒ හමයි කියන පදේ ඊට සමාන පද ඉතින් ගොඩක් තියෙනවා පාලි භාෂාවේ වායති පවායති ඒ වගේ පද ගොඩක් සම්පවායති අභි අභිවායති හිම තියෙනවා හරි එතකොට ඉතිරි කොටස උඩු සුලඟට ඔ කිසි කලෙකත් කියන එක අපි මුලට ගමු කිසි කලෙකත් කුදාචනං කියන්නත් පුළුවන් කදාචිපි කියන්නත් පුළුවන් කදාචිපි කදාචිපි
චිප් කියන්නේ කිසියම් කරගෙන
කදාචිපි කිසි කලෙකත් උඩු සුළඟට නොයයි කොහොමද
කියන්නේ
නේ වායති කියන එක වඩා හොඳයි ගච්ඡති කියන්නත් පුළුවන් යාති කියන්නත් පටි වාති කදාචිපින වායති කියලා කියනවා.
පටි වාති නේද
වායති. මවාකි
වාකි කියනවා.
ඔව් මවාකි කියනවා. මල් සුවඳ පුප්ප ගන්ධෝ යටි සුලඟට මිස ඒක අපි කියන්නේ ය අනුවාතේ යේව වායති. අනුවාතං කියලා තෙදෙන්න පුළුවන් කියලා පේනවා මම ඒක බලලා කියන්නම්. දේශනාවියේ දිලා තියෙනවාද කියලා. කදාචිපි එහෙම නැත්නම් කුදාචනං පටිවාති න වායති
සිංසු වලදී
ඔව් සිංසු වලද උඩු සුලඟ යටි සුලඟ දෙකේම හමනවා එතකොට ඔතනදී ඔය උඩු සුලඟ කියන අර්ථය දෙවිදියකට කියලා තියෙනවා අනු වාත කියලා මෙතන කියද්දි යටි සුලඟ කියලා කියන එකේ එක අදහසක් විදියට කියනවා මේ යට ප්‍රදේශය යට තලය කියන අර්ථය. තව අර්ථයක් හුළඟ තියෙන දිශාවට. දැන් මලක සුවඳ යන්නේ හුළඟ තියෙන පැත්තටනේ. දැන් මම මෙතන ඉන්නවා නම් හුළඟක් තියෙන්නේ මේ පැත්තට නම් මේ පැත්තේ තියෙන මලක සුවඳ අපිට දැනෙනවා. නේද? මට මේ පැත්තෙන් තියෙන එක සුවඳ දැනෙන්නේ නැහෙනේ. ඒ හුළඟ තියෙන්නේ මේ පැත්තට නිසා. ඒ නිසා ඒ සුලන් තියෙන දිශාව කියන අර්ථයෙන් යටි සුලඟ කියලා කියනවා. එහෙමත් ඉදුණුතෙන් ඉතින් දේශනාවේ තියෙන නිසා ඒ විදිහ අර්ථයකුත් තියෙනවා. ඊට අමතරව මේ යට ප්‍රදේශය කියන අර්ථයක් තියෙනවා. දැන් ඔය ගොඩක් උඩ තියෙන දිව්‍ය ලෝකයකට එහෙම ඉතින් මනුෂ්‍ය ලෝකෙ මල් වල සුවඳ දෙයක් නැතුව ඇති නේද?
ඒ වගේ සුවඳ පරසතුමද
මේ තියෙනවද?
නෑ
ඒ හිමල් වල කොහොමද මේ තියෙන වගේ මං කියන්නේ අනුවාත අනුවාත කියන එකට එතකොට යටි සුළඟ කියන එකේ අර්ථය මේ පහළ කොටසටත් කියනවා ඌලඟ තියෙන දිශාවටත් කියනවා
දැන් මේ අනුවාත වචනේ
ඔව් එතකොට දැන් මලක සුවඳ මේ දෙකේ විතරයි තියෙනවා නම් තියෙන්න පුළුවන් මේ මලක සුවඳ අනිත් පැත්තට සුළඟෙන් විරුද්ධ දිශාවට යන්නෙත් නැහැ මේ පොළව ආසන්නී ප්‍රදේශයට උඩ කොටසට යන්නෙත් නැහැ නමුත් සිල් සුවඳ එහෙම විශේෂයක් නැහැ බ්‍රහ්ම ලෝක දක්වා ඉහළටත් හමනවා ඉතින් ඌලඟ නැති පැති වලටත් හමනවා නේද ඉතින් ඒ නිසා තමයි කියන්නේ සීලගන්ධ සමෝගන්ධෝ කුතෝ නාම භවිස්සති යෝ සමං අනුවාතේච පටිවාතේච වායති විසුද්ධි මාර්ගයේ අපකීදී තවට ඒ යටි සුළඟෙත් උඩු සුළඟෙත් සමව හමන සිල් සුවඳ වගේ සම සුවඳක් තව කොහෙද තියෙන්නේ කියන එක තමයි කෙටියෙම ඉතිගේ අර්ථය හරි එහෙනම් මේ ටිකේ අපි කතා කරේ නෑ නේද මල් සුවඳ කොහමද පදේ හැදෙන්නේ පුප්ප ගන්ධ කියන එක කොහමද ඒකේ තේරුම මොකද්ද මල් සුවඳ කියන එකේ විමල ජීවයස ඔව් එතකොට මලී සුවඳ මල් වල සුවඳ ද අර්ථය ඔව් පුප්පස්ස ගන්ධෝ කියන්න පුළුවන් පුප්පාණං ගන්ධෝ කියලා බහුවචනෙන් තියන්නත් පුළුවන් මල් වල සුවඳ කියනවා නම් පුප්පාණං ගන්ධු මලේ සුවඳ ඔව් චට්ටි පදයක් අනිවාර්යයි යටි සුණඟ කියන එක අපි කලින් කතා කළානේ නේද මොකක්ද අව්‍යේයී භාව සමාසය උඩු සුළඟත් එහෙමයි හරි එහෙමනම් ඒ කොටස ඉවරයි නේද ඊට පස්සේ මොන මිශ්‍ර සමාස පද මේක ඇත්තටම අලුතෙන් සමාස උගන්වන්නේ නැහැ දැන් සමාස පාඩම ඇත්තටම දැන් ඉවරයි දැන් මෙතනදී කියන්නේ මේ මිශ්‍ර සමාස වලින් කිය සමාස පද කියලා මෙතන ඇත්තටම මේක පාඩමක් නෙවෙයි මේ සමාස පද දේශනාවේ යෙදෙද්දි තව මේවා අතරෙත් සමාස වෙලා යෙදෙන්න පුළුවන් කියන එක විස්තර කරන්න කියන කතාවක් තේරුණා
ආයේ
සමාසයක්ම නෙවෙයි නේද සමාස වර්ගයක් නෙවෙයි. ඉතින් අපි ඉගෙනගත්තු සමාස පද ආපහු එකට එකතු වෙලා යෙදෙන අවස්ථා ගැන කියන්නේ යෙදෙනවා කියලා කියනවා. හරි. මේකේ මේ මොල් ටික පොඩ්ඩක් කවුරු හරි කියවමු බලන්න නේද? ජීනත්‍රි ආයස්ම. ටිකක් ඉක්මනින් වැඩි වෙලාවක් ගන්න නැතුව කියාගෙන යමු බලන්න.
සමාස
බල මේ දැක්කු සමාසයන් මුත්‍රි වෙනින්ද සමාස බල සෑදිති ඔය එතන හදා ගන්න වැරද්ද තියෙනවා පෑදිති
නෙමෙයි සෑදිති හරි අදේ අදේ බලේනි වාක්‍යයේ ඉන්න සංගස්‍රියයි බලමු කොට
ද්වන්ද සමාසය වේ
සමාස වේ
ඔව්
ඉක්විතේ ඡන්ද ප්‍රියාණ සාස්සානි ඡන්ද සුරිය සහස්සානි ත්‍ප්පරිද සමාස වේ
ඔව් දැන් මෙතනදී දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන දැන් මේ සහස්ස කියලා සංඛ්‍යාවක් තියෙනවා නේ ඒ නිසා මොකද මේක දිගු සමාස නොවුනේ හේතුව මම කලින් කියලා තියෙනවා මතක කෙනෙක් කියමු බලන්න මොකක්ද හේතුව? චන්දසමනායස් මා කියන්නේ. සහස්සානි කියලා උතන තියෙනවනේ සංඛ්‍යාව. ඉතින් මේක දිගු සමාස නෝනේ දැන් මෙතන කියන්නේ මේක තප්පරිසයි කියලා. එයි. ඒ නිසාම නෙවෙයි.
ඉන්ද සූර්යයන්ගේ සහස්රයන්
මොකනේ?
මුලින් තියෙන
එකද? දැන් මම ඔක කීපතාවම කියවා. ඔව්. මුලින් යෙදෙන්නේ නැති නිසා. මම ඒ කලිමුත් කිව්වා ඒ කතාව. ඒ විස්තරෙත් කියද්දි කියන්නේ සමාසයේ විස්තර කරද්දි සංඛ්‍යා පුබ්බෝ දිගු ඒක මතක තියාගන්න දැන් පුබ්බ කෑරලක් තියෙනවා සංඛ්‍යාවක් పూర్ව කොට ඇත්ටි දිගු සමාසයයි දිගු සමාසයේ ලක්ෂණය තමයි සංඛ්‍යා ශබ්දේ මුලින් යෙදෙන්නේ එහෙම නැත්නම් අර්ථය වෙනස් වෙනවා පිටිපස්සට එද්දී
සිංහලෙන් කියන එකක් අපිට පාලියෙන් යටට හිටින්න පුළුවන්
නේද ඔව් ඒක ගලපලා ලියන්න පුළුවන් සුදුසු විදිහට ඒක ගලපලා ලියන්න පුළුවන් මේකම අනිත් පැත්තට ලියන්නත් පුළුවන් සහස්ස ඡන්ද සූර්යා කියලා ලියන්න පුළුවන්. දහසක් සූර්ය චන්ද්‍රයෝ. වැරදි නෑ ඒක. හරි.
දුරේ දිගු
ඔදික
ඔදගොන දීගින්
හරි. ඊළඟ කොටස ඒකෙම තුන්වෙනි වාක්‍යයේ තියෙනවා සට්ටි සහස්ස මත්තේ කියලා. එතකොට මේකත් සමාස පදයක්. අන්න මෙතනදී අර මං කිව්වේ සංඛ්‍යා දෙකක් ගුණිතයක් විදියට යෙදෙද්දී ඒක තප්පුරිසයක් වෙනවා කියලා. සහස්සානං සට්ටි සට්ටි සහස්සං කියලා මුලින් තප්පුරිසයක් වෙනවා. පැහැදිලි 16 ඒවා 60ක් කියලා. පූර්ණාර්ථය කියලා අපි කියනවානේ. පූර්ණාර්ථයි චට්ටි කියලා. සංඛ්‍යා පූර්ණයකට විවිධ නම් කීපයක් කියලා තියෙනවා. ඉතින් ඒ අපි ඒව පස්සේ කතා කරමු වෙඩි විස්තර. ඊට පස්සේ සට්ටි සහස්සං මත්තා යේ සංතේ. ඒකෙත් සට්ටි පහස්ස කියලා තියෙන එක හදාගන්න සහස්ස. සට්ටි සහස්ස මත්තා කියලා බහුබ්බීහි සමාසයක් වෙනවා. ඒ වාක්‍ය ඉක්මනට මෙයා කරගන්නකෝ තියෙන තැන. හතලිස් අට පිටුවේ තුන්වෙනි වාක්‍යයේ ධම්මාශෝක මහරජා සට්ටි සහස්ස මත්තේ සමන ප්‍රතිරූපකයේ කියලා තියෙන්නේ. එතකොට ඒ සමන ප්‍රතිරූපකයේ කියන පදයට විශේෂණව තමයි මේ 60000ක් පමණ වූ කියන පදේ යෙදිලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ ශ්‍රමණ ප්‍රතිරූපකයින් ගැනයි මේ පදයෙන් කියවෙන්නේ විශේෂණව. ඒ නිසා තමයි මෙතන බහුබ්බීහි සමාසයක් වෙන්නේ. තේරුණාද? ඒ 60000ක පමණ ඇත්තේ යමොන්ටද? කාටද? අන්න අර ශ්‍රමණ ප්‍රතිරූපකයින්ට. පැහැදිලි. පැහැදිලි. තොට බහුබ්බීහි සමාසයක්. මත්ත කියන පදේ තේරුම ප්‍රමාණය කියන එකයි. නපුංසක ලිංග පදයක්. ඊළඟ වාක්‍යය. ඒකෙම 8 වෙනි වාක්‍යය එතන ඒ 48 වෙනි පිටුවෙම තමා නේද? ඔව්. ඒකේ රත්ත චන්දන මණ්ඩපං කියලා පදයක් තියෙනවා. එතකොට ඒක රත්ත චන්දන කියන පදේ තුල්‍යාධිකරණ විශේෂණයක් නිසා මේක කම්මධාරියයි. රතු උනේත් ඒකමයි, සඳුන් උනේත් ඒකමනේ. රතු රත් සඳුන් කියන්නේ ඉතින් ඒකම දෙයකට මේ රතු පාට කියලා කියන්නේ නේද? හරි. ඒ නිසා මේක කම්මධාරී සමාසයක්. රත්ත චන්දනං කියද්දි ඊට පස්සේ රත්ත චන්දන මණ්ඩපෝ කියලා කියද්දි රත් සඳුන්ම නෙවෙයි මේ මණ්ඩපය කියන්නේ. ඒක දෙකක්නේ. රත් සඳුන්ම නෙවෙයි මණ්ඩපය කියන්නේ. රත් සඳුන් වලින් කරපු මණ්ඩපයක්. පැහැදිලිද? රත් සඳුන්ම මණ්ඩපයක් වුණොත් දැන් අපි රත් සඳුන් කඩෙන් ගෙනාවා කිව්වොත් දැන් මණ්ඩපයකුත් ගෙනාවා වගේ. එහෙම වෙන්නේ නැහැනේ මේක නේද? රත් සඳුන් වලින් කරපු මණ්ඩපයක් කියන එකයි අර්ථය. පැහැදිලිද? ඒ නිසා තමයි මේක තප්පුරිස සමාසයක් වෙන්නේ. රත්ත ඡන්ද නස්ස මණ්ඩපෝ. ඒක පාලි භාෂාවේ රීතියක් මේක. ඒ යමකින් සැකසුණු දෙයක් ගැන කියවෙනවා නම් සුවන්නස්ස විකති සුවන්න විකති. ඒ විදිහට ඒ සැකසුනේ මොකකින්ද මේ පදේ චට්ටියෙන් තියෙනවා. ඒතර රත් හඳුන් වලින් සැකසුණු මණ්ඩපයන් නිසා අපි ඒක චට්ටියෙන් තමයි තියන්නේ. රත්ත ඡන්ද නස්ස මණ්ඩපං මණ්ඩපෝ රත්ත චන්දන මණ්ඩපෝ කියලා. හදපු කියන එක තමයි අර්ථය. ඊළඟට සිංහලෙන් දීලා තියෙනවනේ නේද? රත් සඳුන් පිළිබඳ මණ්ඩපය. ඒයින් කළ මණ්ඩපය කියන එක තමයි අර්ථය. ඊට පස්සේ ඒකේ මිකලොස් වෙනි වාක්‍යයේ තියෙනවා කියලා කියනවා අස්සත් රුක්ක මූලේ නිසීදිත්වා. ඒ විදිහට තියෙනවනේ බෝසතාණන් වහන්සේ ගැන. එතකොට කොහොමද මේ පදේ හැදුනේ? අස්සත් රුක්ක මූලේ ඇසතු ගස කියද්දි ඇසතු කියන්නේ ඒකේ නමනේ. ඇසතු ගස. එතකොට මොකද්ද සමාසය? ඕ කම්මධාරයයි. අස්සත්තෝච සෝ රුක්ඛෝ ചാති අස්සත්ත රුක්ඛෝ කියලා කම්මධාරයක් හැදෙනවා. ඊට පස්සේ මූලේ කියන පදේ ඇසතු ගසේ මුල. ඇසතු ගසට අයිති මුල. චට්ටි තප්පුරිසයි. අස්සත්ත රුක්කස්ස මූල අස්සත්ත රුක්ක මූල කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ නවවෙනි අභ්‍යාසයේ දෙවෙනි වාක්‍ය කියලා කියනවා 56 වෙනි පිටුවේ. අපි දැන් ඔය කලින් සතියේ කතා කරපු එකේ නේද 65 වෙනි පිටුවේ. ඒකේ තියෙනවා ගන්ධ මාලාදි හත්තා කියලා නේද? එතකොට ඒක පදේ හැදෙන විදිය සුවඳත් සුවඳ ද්‍රව්‍යත් මාලාත් කියන පද දෙක එකතු කරනවා. කොහොමද? මේ දෙක ඉතින් එක එකට සම්බන්ධයක් තියෙන පද දෙකක් නෙවෙයිනේ. ඒ නිසා අපි කොහොමද එකතු කරන්නේ? චකාරයක් දාලා. එතකොට මොකක්ද මේ සමාසය? ද්වන්ද සමාසයක්. ගන්ධෝච මාලාච ගන්ධමාලා කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ එතකොට මේ ගන්ධමාලාදය ගන්ධමාලාදි කියලා පදයක් තියෙනවනේ. ආදි පදයක් තියෙදි මම කිව්වා මොන සමාසයක් දෙන්නේ? බහුව්‍රීහි සමාසය. මොකද ඒකෙන් කියවෙන්නේ ඒ දේවල් ඔක්කොගේම එකතුවක් ගැන කියවෙන සමූහයක් ගැනයි. ඒ නිසා ගන්ධ මාලා ආදි යේසං තේ ගන්ධ මාලාදයෝ කියලා පදයක් හදෙනවා. සුවඳ මල් ආදිය සමූහය ඒ අයිති ඌයේ යම් සමූහයකටද ඒකට ගන්ධ මාලාදයෝ කියලා කියනවා. ඒතර සුවඳ මල් ආදිය කියන එකයි කියන්නේ. සුවඳ මල් ආදිය කියපුවාම තියෙන්නේ තවත් දේවල් තියෙනවා නේ. ඉතින් ওই දෙක විතරක් නෙවෙයිනේ අරන් යන්නේ. එතකොට ඒ අනිත් දේවලුත් ඒ ආදිපදෙන් අනිත් අරන් යන දේවලුත් ඒකට ගැනෙනවා. ඊට පස්සේ ගන්ධමාලාදි හත්තා කියලා කියද්දි ඒ දේවල් අතේ තියෙන මිනිස්සු පිරිසක් ගැනයි කියවෙන්නේ. තේරුණාද? නැත්තම් නිකම්ම අපි ගියොත් සුවඳ මල් අත් නේද? එහෙම අර්ථයක් නෙවෙයි මෙතන තියෙන්නේ. සුවඳ මල් අත් නෙවෙයි. සුවඳ මල් අත්වල තියෙන පිරිසක්. එතකොට අන්න බහුබීහි ඒ නිසා තමයි අපි කිව්වේ බහුබීහියේදී ඒ වචනවල අර්ථය නෙවෙයි තියෙන්නේ ඊට ටිකක් වෙනස් අර්ථයක්. සුවඳ මල් අත් නෙවෙයි සුවඳ මල් ආදිය අත්වල තියෙන පිරිසක් කියන එකයි අර්ථය. එතකොට අර්ථය ටිකක් වෙනස්. එතකොට අපි මේ අර්ථය ගන්න පදේ විස්තරය ගන්න ගන්ධමාලාදයෝ හත්තේසු යේසං තේ ගන්ධමාලාදි හත්තාගය. සුවඳ මල් ආදී අත්වල ඇත්තේ යමුන්ගේද යම් අයගේද ඔහු ගන්ධමාලාදි හත්තා කියලා කියනවා. පැහැදිලි ඇති නේද? ඔව්. යම් අයගේ අත්වල සුවඳ මල් ආදී තියෙනවා නම් කියන එකයි කෙටි අර්ථය. අපි සාමාන්‍ය කතා කරන විදිහට කියනවා නම් කාගේ අතේද සුවඳ මල් ආදී තියෙන්නේ ඒ අයට කියනවා ගන්ධමාලාදි හත්තා කියලා. පැහැදිලිද? ඊළඟ වාක්‍යය සත්ත මනුස්ස කෝටියෝ කියලා තියෙනවා. දැන් මනුස්ස කෝටි දැන් කෝටි ශබ්දය කෙලවරට ගිහිල්ලා. ඔය යෙදීම බුද්ධ දේශනාවේ බොහෝම බහුලව තියෙන යෙදීමක්. තේරුණාද? කොහොමද? සහස්ස උදාහරණයක් මට කවරම මතක් ඉන්නේ. ඔය පංච භික්ඛු සත බොහෝවිතේ දෙනවා. පංච භික්ඛු සත භික්ෂූන් 500ක් කියන එකයි අරතේ. එතකොට පංච සත භික්ඛු කියන එකම තමයි පංච භික්ඛු සත කියලා කියන්නේ. එතකොට ඒක විභක්ති වල වර්ණ කළා. ඉතින් පංච භික්ඛු සතේහි සද්දින් ඒ විදිහට දෙනවා. සතේන සද්දින් කියලා තියෙනවා. සතේහි කියලායි මතකද? එතකොට පංච භික්ඛු සතේහි සද්දින් භික්ෂූන් 500ක් සමග පංච සත භික්ඛු හි සද්දින් කියලා තියෙනවා. එතකොට ඒ තැනක පංච භික්ඛු සත කියන්නේ පංච සත භික්ඛු කියන එකම තමයි. මෙතනත් ඒ විදියයි. සත්ත මනුස්ස කෝටියෝ. එතකොට මනුස්ස කෝටියෝ කියන එක තේරුම මිනිස්සු කෝටිය කියන්නේ. අර කෝටිය පිරෙන්නේ මිනිසුන්ගෙන්. ඒ නිසා අපි කිව්වා චට්ටියක් එන්න ඕන. මනුස්සානම් කෝටි මනුස්ස කෝටි. මිනිසුන්ගේ පිළිබඳ කෝටියක් මිනිසුන් කෝටියක් කියන එකයි අර්ථය. මනුස්ස කෝටි. මනුස්සානං කෝටි මනුස්ස කෝටි කියලා. ඒක මතක තියාගන්න. මේ සංඛ්‍යාවක් පිරෙන්නේ යම් ද්‍රව්‍යකින් හෝ යම් පිරිසකකින් නම්. ඒතනක අපි චට්ටි පදයකින් තමයි මේ පුරවන්නේ. පැහැදිලි. එතකොට ගස් 100ක් කියද්දි රුක්ඛානං සතං රුක්ඛ සතං මේ විදිහටයි කියන්නේ. ගවයින් 100ක් කොහොමද කියන්නේ? ගුණං සතං ගෝ සතං මේ විදිහට. හරි, ඊට පස්සේ මේ මනුස්ස කෝටියෝ කියලා පදේ හදාගෙන ඊට පස්සේ සත්ත්‍ය කියන සංඛ්‍යාව මුලට දානවා. එතකොට මොකද්ද සමාසය? දීඝු සමාසය. සංඛ්‍යාවක් මුලට ආපු නිසා. මේක පැහැදිලි. ඊළඟ යෙදීම. ඒ වාක්‍යයේම වත්ත බේසජ්ජ පානකාදීන් කියන පදේ වස්ත්‍ර බෙහෙත් පානක කියන ටිකම අපිට එකතු කරන්න පුළුවන් චකාරයෙන් නේ. එතකොට ඔව් ද්වන්ද සමාසය. ඊට පස්සේ මේක අර ආදි පදේ එක ආපහු අර කලින් කියපු ක්‍රමයටම බහුබ්බීහි. පැහැදිලි. එතකොට වස්ත්‍ර බෙහෙත් පානක ආදිය ගැන කියවෙන ද්‍රව්‍ය සමූහයයි. එතකොට වත්ත බේසජ්ජ පානකාදී ඔව් පානකාදී කියලා ගත්තම එන්නේ. ඊළඟ යෙදීම නවවෙනි අභ්‍යාසෙම තුන්වෙනි වාක්‍යයේ සුර නර මහිතෝ. මං එදා ඕක ගැන කියද්දිත් කිව්වා, ඒ ගැන මං පස්සේ කියන්නම් ඉස්සරහට එනවා. ඒ පදේ හැදුණු හැටි දැන් කියන්න ගියොත් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක දැන් උන්න ආවා නේද? එතකොට සුර නර කියන පදේ කොහොමද හැදෙන්නේ? සුරයන්ගේ නරයෝද? නෑ. සුර නර කියද්දි අපිට ඕක දැන් අපි දැන් ඉගෙනගෙන තියෙනවා දාන්න පුළුවන්. එතකොට දෙවියන්ගේ මිනිස්සු. එහෙම නෙවෙයි මෙතන අර්ථය. දෙවියෝත් මිනිස්සුත් කියන එකයි. තේරුණාද? සුරාච නරාච සුර නරා. සුරෝච නරෝච කියලා ගන්න පුළුවන්. ඉතින් බහුවචනෙන් ගත්තත් වැරදක් නැහැ. එතකොට ද්වන්ද සමාසයක්. ඊට පස්සේ ඒක දැන් මහිත කියන එකේ අර්ථය පුදන ලද කියන අර්ථයයි නේ මහිත. එතකොට පුදනා ලද කියද්දී කවුරුන් විසින්දේ පිළීම කළේ? මහිත කියන්නේ කර්මකාරකයේ යෙදුණු අතීත කිතකයක්. එහෙමනම් ඒකේ කර්තෘ තියෙන්න ඕන තතියාවේ. දැන් මේ කර්තෘ ඒ පිදීම කරන්නේ එතකොට දෙවියන් මිනිසුන් දෙවි මිනිසුන්. ඒ නිසා ඒ අයව අපි තතියාවෙන් තියන්න ඕන. තේරුණාද? පුරිසේන චින්නෝ රුක්කෝ කියලා කිව්වා වගේ. පුරිසේන චින්නෝ පුරුෂයා විසින් කපන ලද. ඒතර මෙතන ලද කෑල්ලක් එනවනේ. ඒ නිසා කර්තෘ වෙන්න ඕන තතියාවේ. දොර සුර නරේහි මහිතෝ දෙව් මිනිසුන් විසින් පුදනා ලද. සුර නරේහි මහිතෝ සුර නර මහිතෝ. පැහැදිලි නේද? ඊළඟ එක සහස්ස භික්ඛු පරිවාරෝ කියන පදේ. සහස්ස භික්ඛු කියන පදේ ඔව් සහස්ස භික්ඛු කියද්දී දිගු සමාසයි. ඊට පස්සේ ඒ දහසක් භික්ෂූන් පිරිවර ඇති කෙනෙක් ගැන ඊළඟට කියන්නේ සපරිවාරෝ. ඔව් සපරිවාරෝ නෙවෙයි සහස්ස භික්ඛු පරිවාරෝ. එතකොට සහස්ස භික්ඛු පරිවාරෝ යස්ස යම් කෙනෙකුටද සෝ ඒ කෙනාට අපි කියනවා සහස්ස භික්ඛු පරිවාරෝ. එතකොට ඊට පස්සේ දහසක් භික්ෂූන් පිරිවර ඇති බුදුරජාන් වහන්සේ කියන්නේ දෙතන තිබුණේ. ඔව් භාග්‍යවතුන් වහන්සේ කියන එකනේ අර්ථය. එතකොට ඒ පිරිවර ඇත්තා වූ කියලා අපි අර ඇත්තා වූ කියන පදේ දාන්නේ මේක බහුබිහි සමාසයක් බව පෙන්වන්න. එතකොට යම් තැනක ඒ වගේ ඇත්තා වූ ඒ වගේ කිව්වොත් ඒ එක ක්‍රමයක් තමයි බහුබිහි සමාසයකින් හැදුණු පදයක්. තව අපි තාම තද්දිත ඉගෙන ගත්තේ නැහෙනේ. තද්දිත වෙලත් ඒ විදිහට ඇත්තා වූ කියන අර්ථය යෙදෙන තද්දිත ප්‍රත්‍ය එකතු වෙන අවස්ථා තියෙනවා. අපි ඒව එතනදී කතා කරමු. එතකොට කොහොමද ශ්‍රද්ධාව ඇත්තා වූ පුරුෂයා අපි කියන්නේ? ශ්‍රද්ධාවට පාලියෙන් කියන්නේ සද්ධා කියලා. එතකොට සද්ධා පුරිසෝ කියලා අපි කියන්නේ. ශ්‍රද්ධාව ඇත්තා වූ පුරුෂයා කියද්දී කියන්නේ සද්ධෝ පුරිසෝ. මොකද සද්ධාපදී ශ්‍රීලිංගයි. ශ්‍රද්ධාව ඇති පුරුෂයා කියද්දී සද්ධාපදී පුල්ලිංගයට ගිහිල්ලා. එතකොට ඒක ඇත්තටම අර ශ්‍රද්ධාව ගැන කියවෙන පුල්ලිංග පදේ නෙවෙයි. මේ පුල්ලිංග පදයක් නෙවෙයි. මේක ශ්‍රද්ධාව ඇත්තා වූ කියන අර්ථය හැදුණු තද්දිත පදයක් තමයි පුල්ලිංගයේ ඉදලා තියෙන්නේ. එහෙම නැතුව අර ශ්‍රද්ධාව කියන ශ්‍රීලිංග පදේම පුල්ලිංගයට ඇවිල්ලා නෙවෙයි. ඒතෙන් අපි පස්සේ කතා කරනවා. ඊළඟට ඊළඟ උදාහරණය. නානා තරු සණ්ඩ මණ්ඩිතං කියන එක කොහොමද? නානා තරව නානා තරු කියන පදේ හැදෙන්නේ නොඑක් ගස් කියන එකයි. ඉතින් නොඑක් විදියට තිබුණෙත් ඉතින් ඒ ගස්ම තමයි. ඒ නිසා අපි ඒක මුලින්ම නානාචතේ තරවෝ චාති නානාචතේ නොඑක් ආකාර නොඑක් ඌයේ ඒවමයි ගස් උනේත් ඒවමයි නිසා නොඑක් ගස් කියනවා. නානා තරවෝ කියලා බහුවචනෙන් තියන්නේ. කම්මද හරයයි. ඊට පස්සේ ඒ නොඑක් ගස් වලින් සැකසුණු සණ්ඩය එහෙම නැත්තම් ලැහබක් වගේ කියන අර්ථය උතන. එතකොට ඒ පදේ හැදෙද්දී අපි අර කලින් කියපු විදිහට මේ යමකින්ද සැකසුනේ ඒ පදේ චට්ටියට එන්න ඕන. ඒ නිසා නානා තරුණං සණ්ඩෝ නානා තරු සණ්ඩෝ කියලා චට්ටි තප්පුරිසයි. ඊට පස්සේ මණ්ඩිත කියන පදේ අලංකාරවත් වූ කියන අර්ථයේද? එතකොට නොඑක් වනලැහබ් වලින් අලංකාරවත් වූ නොඑක් වනලැහබ් කරන කොටගෙන අලංකාරවත් වූ කියන අර්ථයෙන් කරන තප්පුරිසයක් හැදෙනවා පොව. නානා තරු සණ්ඩේහි මණ්ඩිතං නානා තරු සණ්ඩ මණ්ඩිතං කියලා. ඒකේ මෙතන පොඩි සටහනක් දාගන්න නානා තරුණං සණ්ඩේහි මණ්ඩිතං කියලානේ තියෙන්නේ අවසානෙට. ඒක ඇත්තටම අපහු සමාසයක් විදිහට ගන්න පුළුවන්නේ. ඒ කොටස අපහු එකක් කරගන්න පුළුවන්. නානා තරු සණ්ඩේහි මණ්ඩිතං නානා තරු සණ්ඩ මණ්ඩිතං. නානා තරුණං සණ්ඩෝ නානා තරු සණ්ඩෝ කියලා පදයක් හදුවානේ. ඒ පදේ ආපහු විභක්ති වල වර්ණගා ගන්නවා. නානා තරු සණ්ඩේහි මණ්ඩිතං නානා තරු සණ්ඩ මණ්ඩිතං. එතකොට ඊළඟට මේ කියලා තියෙන කතාවත් පොඩ්ඩක් වැදගත්. ඒකත් මතක තියාගන්න ඕන. ඒ ටික කියමු බලන්න. කවුද? ප්‍රබෝධානන්දයන්.
සංක්ෂිප්ත මෙසේ නානා සමාසයන් මිශ්‍ර වී සැදී දින සමාස පදයන් ඇඳින ඒවා ඒ සමාසයක සමාසයනට ගැළපෙනසේ සාධාරණත්වය ඉස්සෙයි. දෙවන වැඩවලදී අවසානයේ කරන සමාසයේ ප්‍රධානකට සැලකිය යුතුයි. ඇතුළතෙහි ඇති සමාසයන් අවසාන සමාසයේදී විවරක වෙති. මෙහි නවවෙනි අංකෙහි දැක්වූ සමාස පදයට කම්මධාරය ගර්භා කොට ඇති සප්පුරුෂ සමාසයයි කියනු ලැබෙයි.
දොටේ මුලින් හැදුණු සමාසය පදය නෙවෙයි අපි ඇත්තටම සලකන්නේ. මේක මොන සමාසයක්ද කියලා ඇහුවොත් අපි උත්තරේ දෙන්නේ අන්තිමට හැදුනේ මොකක් වෙලාද ඒකේ නමින් තමයි නම් කරන්නේ. අන්තිමට අපි හිතමු බහුබ්බීහි සමාසයකින් නම් හැදුනේ. අපි ඒකට කියනවා මේක බහුබ්බීහි සමාසය. හැබැයි ඒතකොට කෙනෙක් ඇහුවොත් එහෙනම් දැන් මේකේ තව ඇතුළේ ඒවා තියෙන්නේ. ඒතකොට ඒවා මේ එහෙම සමාස වෙලා නැද්ද මේක? ඒතකොට ඒ නිසා තමයි කියන්නේ ඒවත් තියෙනවා මේක බඩ ඇතුලේ. මේ සමාසේ බඩ ඇතුලේ. හරිය නිකන් මේ ඔක්කොම දාලා අපි අපි හිතමුකෝ කොහොමද එක එක උරවල දාපු දේවල් ගොඩාක් වී උරවලට දාලා ඒ වී උර ටික දානවා කරත්තයක් ඇතුළට. අපි ඔකට කියන්නේ මොකද්ද? වී කරත්තයක් කියලා. ඒතකොට දැන් ඒ ඕකේ උර නැද්ද? යහුත් උර තියෙනවා. උර ඇතුලෙත් වී තියෙනවා. හැබැයි දැන් ඒ ඔක්කොම කරත් ඇතුලේ තියෙන නිසා අපි කියන්නේ වී කරත්තයක් කියලා. අන්න ඒ වගේ වෙලාවට. එතකොට වී උර තියෙනවා. වී උර වලින් හැදුණු කරත්තයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා වී උර ගර්භ කොට ඇති කරත්තයක්. අන්න ඒ වගේ. වී උර ඇතුළට දාලා තියෙන කරත්තයක්. තේරෙනවද? අන්න ඒ වගේ ඉතින් මතක තියාගන්න මේ මේක එතකොට මතක තියාගන්දි අපි පිටින් බලලා මේකට කියනවා වී කරත්තයක් කියලා. අර අන්තිමට හැදුණු සමාසය දිහා බලලා ඒක නිසා අපි කියනවා මේක අන්තිමට හැදුනේ බහුබීහි සමාසයක් නම් බහුබීහි සමාසයක්. හරිනේ නේද? අපි එහෙමනම් ඊළඟ එකටත් යමු නේද? කාලි තියෙනවා. ඈ? මොකද්ද? කමන්නේ. ඉතින් අපි කතා කරගෙන යමු. විලාම් තියෙනවා.
අත්තනිගේ සුර නරා
කොකද?
සුර නරා කියන්නේ ගංග
හා දුන්ද සමාසය. සුරාච නරාච සුර නරා.
ඒක මේ සුනක මනුස්සා ගිර සුර.
බල්ලෝද මිනිස්සුද? බල්ලෝ. එහෙම තමයි කියන්නේ.
ඒක ගංග
නේද? දුන්ද. මේ විදියටම අර්ථ කිව්වේ ඇයි? එමත් කිව්වේ ඇයි? බලු වැඩ කරන මිනිස්සු නිසා බලු මිනිස්සු කියලා කියන්නත්
පුළුවන්.
ඒ දෙන්නේ බහුවිරිත. නෑ, බල්ලු වගේ මිනිස්සු. ඒත් සම්මද හරියයි. ඩොට මෙන් කියන අර්ථය. හරි. ඩොට ඒ මෙන් ඌ කියන අර්ථයක් තියෙනවනම් මේ වගේ කියන අර්ථයක් තියෙනවනම් එතනකත් කම්මදාහර සමාපයක් කියදෙන්නේ. ඒ නිසා අපි අර කලින් කතා කරේ නේද? සිංහයික් බඳු ඌ සාක්‍ය සිංහ සාක්‍ය සිහ. එතකොට නරසිංහ කියන තැනවල සිංහයික් වැනි ඌ මිනිසයා නරසිංහෝ කියලා. දැන් සිහ අර්ථය සිහ කියන පදේ අර්ථය ශ්‍රේෂ්ඨ කියන එකයි. එතකොට ඒ වගේ මෙන් කියන අර්ථය කම්මදාහර සමාසයෙන් ලැබෙනවා. එතකොට බල්ලෙක් වෙනි වූ මිනිසා සුනකෝ විය මනුස්සෝ සුනක මනුස්සෝ එහෙමත් කියන්න පුළුවන්. හරි.
එහෙම
කොහෙද තිබිලා දිනන්නේ? මම දෙකලා
යන්න කියනවා කියනවා නැහැ අර වෙලාවේ.
දැනට විශේෂයෙන් මත කියන්නේ
යාවද අමුල්ති
යාවද කොතනද?
අර අයි
බහව කී වෙනි පිටුවේද?
මේක 6 වෙනි. 6 වෙනි. අද ඉතල අපයක් නමි
65 පිටුවේ.
65
නම යාව අත්තං අබුංජිත්වා කියන එකයි. යාව අත්තං
අබුංජිත්වා.
අබුංජිත්වා. යාව දත්තං. ඒ කියන්නේ කැමැතිතා කියන එකයි. හරි. ඊළඟ එකට අපි යමු නේද? පළවෙනි වාක්‍ය කියාගෙන යමු බලන්න. සාකන්තරේ හිචේව පුප්පන්තරේ හිච අතරින් කියලා කියන්න ඕනේ. මේක පංචමි. අතරින් කියලා කියන්න ඕන. අන්තරේහි කියලා තියෙන්නේ පංචමී පදේ. පැහැදිලි නේ? මේකේ පංචමී තව අර්ථයක් තියෙනවා. පංචමී එක වර්ගයක් තියෙනවා උපාත්ත පංචමී කියලා. උපාත්ත පංචමී. දැන් ඔය වගේ කියන විශේෂ තැන් වෙන කොහේ හරිවත් ලියා ගන්න පොතේ අන්තිමට හරි. ඒ උපාත්ත පංචමී කියන එකේ අර්ථය එක පූර්ව ක්‍රියාවක් අපි අතින් දාලා ගන්න ඕන. පූර්ව ක්‍රියාපදයක් අතින් දාලා අර්ථය කියන්න ඕන තැන් තියෙනවා. ඒ පංචමී පදයක් තියෙනවා. ඊට පස්සේ තව එන්න ඕන පූර්ව ක්‍රියාවක් වාක්‍යේ නැතුව දේශනා පාඨයේ තියෙනවා. මේත් ඒ වගේ තැනක් කියලා ගත්ත හැකි. කොහොමද නික්කමිත්වා කියන පදේ. නික්මී කියන. එතකොට සාඛා අතරින් මෙන්ම ගස් නෙවෙයි මල් අතරින්ද නික්මි පංච වර්ණ බඹර ඝනයා අන්න ඒ විදිහට ඒ නික්ම කියන పూర్ව ක්‍රියාපදේ ඔතනින් ඔතන පේන්නේ නැහැ. අන්න ඒ වගේ పూర్ව ක්‍රියාපදයක් අධ්‍යාහාර කරලා කියන්න ඕන අර්ථය තියෙන පංචමියට කියනවා උපාත්ත පංචමී කියලා. ඒකට මේකත් ඒ වගේ ඊදෙන තැන. උපාත්ත පංචමී. අපි ඒව පස්සේ කතා කරමු වැඩි විස්තර. දැන්ට මතක තියාගන්න ඉතින් එහෙම යෙදීමක් තියෙනවා කියලා.
ආව කතා කරන්නේ.
ඔව්. එතකොට මේක අපි කියන්නේ පංචමියෙන් කියන්නේ අතු අතරින් මෙන්ම මල් අතරින්ද තිනික් මී කියන අර්ථය උතන අධ්‍යාහාර කර ගන්න ඕන. අතින් දාලා ගන්න ඕන. මෙන් චේව ච ඒව කියන පද දෙකේ සංදියක්. ච ඒව මෙන්ම පංච වන්න බමර ඝන තේරුම් පංච වර්ණ බඹර සමූහය. ඊට පස්සේ අර පිටිපස්සෙන් තියෙන ඡයන්න මේකට ගන්න ඕන. බඹර සමූහයද ඔව් බඹර සමූහ යෝද නාන ප්‍රකාරා සකුණ සංඝාච ඔව් නාන ප්‍රකාර කුරුළු සමූහයෝ සමූහද මధుරත් සරේන විකූජන්තා විචරಂತಿ මීරි හඬින් නාද කරමින් හැසිරෙත් ජාතක නිදානයි නේද? එමුනා ඒකේ තියෙන පද කියමු බලන්න සමාස පද සාකාන්තරේහි
අතු අතර
කුවල අප ඔව් දොට මේකෙදි චට්ටි පදයක් ඉන්නේ මේ අන්තර ශබ්දයත් එක්ක මොන දේවල් වල අතරද්ද කියවෙන්නේ එතකොට සාඛානං අන්තරේ සාඛානං අන්තර සාඛාන්තර කියලයි සමාස පදයේ හැදෙන්නේ. ඊට පස්සේ ඒකෙදී වර්ණය කියලා තමයි සාඛාන්තරේහි කියලා හැදෙන්නේ. තින් දේශනාවේ ඒ වගේ දෙන පද ගොඩක් තියෙනවා. අසුරානං අන්තරේ. ඒක ඒව. සාඛාන්තරේ කියන පුප්පාන්තරක පදෙත් ඒ විදියයි. එතකොට පුප්පානං අන්තරේ අන්තර කියන එතකොට නිපාතය ඒ නිපාතයත් එක්ක චට්ටි පදයක් යදෙනවා කියලා මතක තියාගන්න. අන්තර කියන නිපාතයත් එක්ක චට්ටි පදය.
සාකීය සංගය අපේ දෙන්න පුළුවන් වෙන්නේ එහෙනම් අන්තරේ.
සාකීසු අන්තරේත්. මම පොඩ්ඩක් බලන්න. බහුලෝ මට අහෝනේ නම් චට්ටිය. සප්තමියත් ඇතැම් විට යදෙන්න ඉඩ තියෙන්න පුළුවන්. මට අහෝනේ නෑ එහෙම එකක්. බලලා කියන්න ඒක. හරි. පංච වන්න බමර ඝන කොහොමද පදේ හැදුනේ? පංච වන්න කියන පදේ දීගු. බඹර ගණා කියලා කියද්දි තේරුම බඹර සමූහයෝ බඹරුන්ගේ සමූහය බඹර සමූහයයි බඹරුන්ගේ සමූහය චට්ටි තප්පුරිසයි. ඊට පස්සේ පංච වර්ණ ඌයේ ඒ අයයි බඹර සමූහය ඌයේ ඔක ඊට කලින් පංච වන්න බඹරු කියලා මේ විදිහ ගන්න පුළුවන්. එතකොට පංච වර්ණ ඇති බඹර සමූහයෝ ආපහු කම්මදහර සමාසය පංච වර්ණ ඌයේ බඹර සමූහයෝ ඌයේ ඒ අය නිසා ආපහු කම්මදාරයක් හැදෙනවා පංච වන්න බඹර ඝනා කියලා
පංචමදාරයේ
කම්මදාරයක්
ජාතිපත්‍රිස ගරෝමට
ඒක නේ ඔව් මෙතන ඇත්තටම සමාස තුනක් තියෙනවානේ ඉස්සෙල්ලා සමාස දෙක දෙක ඇදිලා ඒ දෙක ආපහු සමාස වෙනවා. නානා ප්‍රකාර නානප්පකාරා සකුණ සංඝා කියන පදේ. නානප්පකාරා කියලා විශේෂණම තියෙන එක ඇත්තටම ඕක අපිට ආපහු සමාස කරන්න පුළුවන්. නානප්පකාර සකුණ සංඝා කියලා මේක එහෙම නේ. එතකොට මේකේ නානප්පකාරා කියන පදේ කම්මදහර සමාසයක්. සකුණ සංඝා කියන පදේ කලින් කියපු විදියමයි. කුරුළු කුරුළු සමූහය කියන එක. චක්ටි තප්පුරිසයි. සකුණානං සංඝෝ සකුණ සංඝෝ ඒක බහුවචනේ සක්න සංඝා. කම්ම දහරයි. නොයෙක් ආකාර වූයේ දැන් ඒ නානා පදෙත් එක්ක යෙදීමක් තියෙනවා. දැන් නොයෙක් වූයේ ආකාර වූයේ ඒකමනේ. නොයෙක් උනේත් ආකාර වුනේ. නොයෙක් ආකාර කියද්දි ආකාරයන්ගේ නොයෙක් කියලාද? එහෙම නම් යෙදෙන්නේ නැහැ. ඔය නානා ඔකේ උදාහරණිකුත් තිබුණා මේකේ. නවවෙනි 68 දැන් මෙතනම අනිත් පැත්තේ තියෙන අන්තිමට කතා කරපු එකේ නානාචතේ තරවෝ ചാති නවවෙනියට තියෙන 68 පිටුවේ නවයේ ඉලක්කම යටත නානා තරු සම්ණ්ඩමණ්ඩිතං කියන තැන නානාචතේ තරවෝ ചാති නානා තරවෝ කම්මදහරයි මදුරස්සර මදුරස්සරේන කියද්දි කොහමද හැදුනේ? හරිය විලාසයස්ම කියමු බලන්න. මදුරස්සරේන කියද්දි කොහමද පදේ හැදුනේ? මදුර වුනේත් ඒකමයි ස්වරය වුනේත් ඒකමයි. තිස්වරයේ තියෙන විශේෂණයක් මදුර කියන්නේ. මදුර කියන්නේ ගුණයක්නේ. ඒකෙම තියෙන විශේෂණ පදයක්. ඒ අපි කියවයට මොන විශේෂණද? තුල්‍යාධිකරණ විශේෂණයක්. ඉතින් තුල්‍යාධිකරණ විශේෂණයක් යෙදෙනවා නම් ඒක කම්මදහර පදයක්. තුල්‍යාධිකරණෝ යෙදෙනවා. අධිකරණ කියලා කිව්වේ අපි කිව්වා ලිංග විභක්ති වචනවලට. ඒ තුන සමානයි නම් අපි ඒකට කියනවා තුල්‍යාධිකරණ කියලා. විශේෂණයි විශේෂයයි දෙක. එතකොට මේ විදිහට යෙදෙනවා නම් ඒක කම්මද ඒ දෙකක් සමාස වෙනවා නම් ඒකට අපි කියනවා කම්මදහර සමාසය. එතකොට මధుර සර කියද්දි කම්මදහරයි. හරි. දෙවෙනි වාක්‍ය. අපි මේ ටික සමාසත් වෙන් කරගෙන යමු. එතකොට අපිට නවත්තන්න පුළුවන් වුණ තැනකින් නවත්තන්න පුළුවන් නේද? හරි. දෙවෙනි වාක්‍ය. රාහුල මාතා.
රාහුල මාතා.
සුමන මල්ලිකාදීනම් තුප්පානම් අම්මන මත් ඒක දිගට යන්න. අම්මන මත්තේන අමුණක් පමණකින් කියන එකයි විසුරණ ලද කතාව ඊළඟ එකට එන්නේ. පමණින් කියන එකයි උතන අර්ථය. මත්තේන කියනනේ තියෙන්නේ
අමුණකින් පමණ.
ඔව් අමුණක් පමණින්. අමුණක් පමණින්.
අමුණකින් පමණ නෙමෙයි.
අමුණකින් පමණ කිව්වත් ඒක ගැටලවන්නේ. අමුණකින් පමණ. අභිප්පකින්න සයනේ විසුරවන ලද ඇඳෙහි පුත්තස්ස මත්තකේ හත්තං ඨපෙත්වා. පුතුගේ මතුයෙහි අත තබා කියලා කියන්නේ නේ. නිද්දා යති. නිදයි. එතකොට මේකේ තියෙන පද සමාස පද රාහුල ම ඈ
මේ මල්ලිකාම් දේනෙන් කියන්නේ කීයද නේ?
ඔව්. සුමන කියන්නේ දේ සමන්. ඊට කලින්ම තියෙනවා රාහුල මාතා.
රාහුල කුමාරයාගේ මාම.
මව. එතකොට චට්ටි තප්පුරිසයි. රාහුලස්ස මාතා රාහුල මාතා. සුමන මල්ලිකා කියන පදේ අපහු ආදි පදේකුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අන්තිමට කොහොමත් බහු බීහියක් එනවා. ඊට කලින් සුමන පදේ මල්ලිකා පදේ. එතනම මේ සුමන පදේ සුමනා කියලා ශ්‍රී ලිංගේනුත් ඉදිරියලා තියෙනවා. සුමන කියලා තියෙදිලා තියෙනවා නපුංසකලින්ගි. එතකොට අපිට ගන්න පුළුවන් සුමනංච මල්ලිකාච සුමන මල්ලිකා. එහෙම නැත්නම් සුමනාච මල්ලිකාච සුමන මල්ලිකා කියලා ගන්න පුළුවන්. සමහර තැනක ඒ වගේ ශ්‍රී ලිංග පද කෙටි වෙන අවස්ථා තියෙනවා. සමාස වෙද්දි අන්තය කෙටි වෙන රස්ව වෙන අවස්ථා තියෙනවා. හරි. එතකොට සුමන මල්ලිකා කියන පදේ කොහොමද හැදෙන්නේ? මොන සමාසයක්ද? ද්වන්ද සමාසය. එතකොට ආදී පදයේ එකතු වෙද්දී බහුව්‍යෙහි සමාසය. සුමන මල්ලිකා ආදීයේ සංතේ සුමන මල්ලිකාදයෝ කියලා ඒක ඊට පස්සේ මෙතන නම් හැබැයි සුමන මල්ලිකා දීනි කියලායි යෙදලා තියෙන්නේ. පුප්පානි කියන පදේ නිසා. ඊට පස්සේ අම්මන මත්තේන අමන අමු අමුණ නේද අමුණක් පමණ ඇති කියන ඇත්තටම අර්ථය මෙතන පමණ ඇති මල් වලින් කියන එකයි අර්ථය. එතකොට මෙතනදී මේ මත්ත පදයේ යෙදෙද්දි බොහෝ විට ඒකත් යෙදෙනවා බහුව්‍යෙහි සමාසයකට. අමුණක් පමණ ඇත්තේ යමකටද? එතකොට මේ මල් වලටනේ අමුණ අයිති. අමුණක් පමණ මල්නේ, මල් ගැනනේ මෙතන කියන්නේ. අමුණක් පමණ ඇති මල් වලින්නේ විසිරුවලා තියෙන්නේ. එතකොට අමුණක් පමණ ඇති කියන අර්ථයේ අම්මනම් මත්තං යස්ස සෝ අම්මන මත්තෝ කියලා අරගෙන ඒක අම්මන මත්තේන කියලා පදිහෙද. අභිප්පකින්න සයනේ කියන පදේ කොහොමද හැදුනේ? සුගත වංශයස්ම කියමු බං. අභිප්පකින්න සයනේ. ඔක අභිප්පකින්නේ ඈ
සත්තුනි.
තප්පුරියද නෑ. මේක කම්මධාරයක්. අභිප්පකින්නේ සයනේ. ඒ විසුරුවන ලද විසිරීම ලැබපු ඇඳ. ඇඳට විශේෂණ පදයක්. මල් වලින් විසුරුවන ලද ඇඳ. මල් වලින් ගැවසුණු ඇඳ නේද? ඇඳටම තුල්‍ය අධිකරණ විශේෂණ පදයක්. ඒ නිසානේ අභිප්පකින්නේ සයනේ කියන එක තමයි ඔය අභිප්පකින්න සයනේ කියලා සමාස වෙලා තියෙන්නේ. අභි කියන උපසර්ගයක් නේ. පුත්තස්ස මන්තගේ හත්තඹ මෙච්චරයි නේද? හරි. ඊළඟ වාක්‍ය. සෝ සාදු දේවාති අස්ස භණ්ඩං භණ්ඩකං ගහිත්වා. ඔව් හෙතෙම යහපත දේවයන් වහන්සේ ඒත් හරි හොඳයි ස්වාමීනි කියලා කිව්වත් හරි මේ කැමති එකක් ගලපලා ලියන්න. යැයි කියා කියන එක ඉතින් ඔතන නෑ. යහපත දේවයන් වහන්ස යැයි කියා කියන එක තමයි අර්ථය. ඉතික උටසෙන් යනුවෙන් කියා කියන කෑල්ල නැහැ. ඉතින් ඔතන වත්වා කෑල්ල කියලා දාලා නැහැ. ඉතින් අර්ථය ඒ වුණාට හරි ඒත් හරි උත්තර දී කියලා කිව්වත් හරි යනුවෙන් පිළිතුරු දී. එහෙම නැත්නම් හොඳයි දේවයන් වහන්සේයි පිළිගෙන එහෙම නැත්නම් කියා ඒක ගැළපෙන විදිහට ඒ ඉතිරි කොටස පුරවන්න. අස්ස භණ්ඩකං ගහෙත්වා. පැලඳුම් භණ්ඩක කියලා මෙතන කියන්නේ තින් ඒ සරසන දේවල් ටික නේද? අශ්වාභරණ අශ්වාභරණ කියන්නේ හරි. අස්ස සාලං ගන්ත්වා. ගන්ද තේලප්පදීපේසු ජලන්තේසු. ජලන්තේසු කියද්දි මේක මොන ප්‍රයෝගයක්ද? කිතකයක් තියෙනවා ජලන්තේසු කියලා. ඒකත් සත්ත්වයෙන් තියෙන්නේ. භාව සත්ත්වනි. එතකොට සුවඳ තෙල් පහන් ආදිය
දැල් වෙන කල්හි
සුමන පට්ට විතානස්ස හෙට්ටා. සමන් මල් වැල් වලින් සැකසූ වියනක් යට. වියනේ යට කියන එකයි අර්ථය. වියනේ යට. වියනක යට. රමණීයේ භූමි භාගයේ තිතං කන්තකං අස්ස රාජා නං සිටියා වූ සිට නෙවෙයි තිතං කියන පදේ විශේෂණව ගින් තියෙන්නේ කන්තක කියන පදේට සිටියා වූ ඔව් තිතං කියන්නේ අතීත කිතකයක්නේ තිත සිටි කියන එකයි අර
කන්තක අස්සය කියන්නේ දිව්‍ය කාලය සෝවන්නා ගන්න පන්නේ නේ
මතක මතක යන්නේ සඳහනක් මතකයක් තියෙනවද බෑ
ජීවන විද්‍යාව
ඔව් එහෙමනම් මතක අපි බලමු පස්සේ කතා කරන් යද්දී අහුවි සිටියා වූ වැරදි එතකොට වර්තමාන කිතකයක් වෙන්න ඕනේ සිටින්නා වූ කිය තිට්ඨන්තෝ කියලා ඉන්න ඕනේ තිට්ඨන්තං කියලා මෙතන තිත කියන්නේ සිටියා වූ කන්තකං අස්ස රාජානං කප්පේසි කන්තක අශ්ව රාජයාව කප්පේසි සරසුවේ කියන එක තමයි අර්ථය එන්ද වූයේ යකිවත් තින් වරදක් නැහැ ඉතින් ඒ කප්පේසි කියද්දි සරසුවේ කියන එක වඩා හොඳයි හරි. එතකොට මේ අස්ස රාජානම් කියන පදේ මොන විභක්තිද?
අස්ස
සුගතවන් සාස්ම අස්ස රාජානම් කියන පදේ මොන විභක්තිද?
චතුත්ති.
නෑ නෑ මං අහන්නේ විභක්තිය.
චතුත්ති.
ආ චතුත්ති. රාජ ශබ්දයේ රාජානං කියන ද්විතීයි පදයක් තියෙනවා. හරි.
කම්මදාර නේද ඒකත්?
මොකද්ද? අපි මුලින්ම කතා කරමු. හරි. අස්ස භණ්ඩකං කියන පදේ. සමාසය. මොන සමාසයක්ද?
අස්සයාගේ බලමු.
හරි. අහන කෙනා කියන්නේ දැන් මේ ටික ඈ. හරි. අශ්වයාගේ පැලඳුමක් නිසා ඉතින් අශ්වයාගේ භාණ්ඩයක් නිසා ඒක චට්ටි තප්පුරිසයි. අස්ස සාලං කියන පදේ. සන්තානන්දායස්ම. අස්ස සාලාව කියලා කියද්දි මොකද්ද සමාසය? කම්පියුටර් අශ්වයා ඒ එහෙම වුණොත් තේරෙම අශ්වයාමයි ශාලාව හරි වෙන්නේ අශ්වයාම ශාලාව වුණොත් හරි වෙන්නේ අශ්වයා යද්දි ශාලාවක් නැහැ ශාලාවට ගිනි දුවත් අස්සයක් නැහැ අශ්වයින්ගේ ශාලාව හරි අශ්වයින්ගේ ශාලාව චට්ටි තප්පුරිසයි ගන්ධ තේල ප්‍රදීපේසු මෙතන ඇත්තටම අර්ථය මේක ක්‍රම කීපයකට අපි සමාස කර අපිට සමාස කරන්න පුළුවන්. ඒ වුණාට මෙතන අර්ථයට ගැළපෙන විදිහට අපි සමාස කරන්න ඕන. සුවඳ තෙල්ද පහන්ද කියලා එහෙම ගන්න පුළුවන්. එහෙම බෑ මෙතන. සුවඳ තෙල් වලින් දැල් වූ පහන් කියන එකයි මෙතන අර්ථය. සුවඳ තෙල් වලින් දැල් වූ පහන් දැල් වෙන කල්හි. ඒකනේ අර්ථය. සුවඳ තෙල්ද පහන්ද දැල් වෙන කල්හි කියන එක ගැළපෙන්නේ නැහැ නේ අර්ථයට. සුවඳ තෙල්ද පහන්ද තෙල් වෙන කල්හි කියන එක නෙවෙයි. සුවඳ තෙල් වලින් සැකසූ පහන් දැල් වෙන කල්හි. එතකොට ගන්ධ තේල කියලා ගද්දි සුවඳවත් ඌ තෙල් කම්මදහරයි. සුවඳවත් ඌ තෙල්. එතකොට මේ තේල පදේ නපුංසකලින්ගයි. ගන්ධං තේලං ගන්ධ තේලං කියලා පදේ හැදෙනවා ඉස්සර. ගන්ධ තේල. එතකොට සුවඳ තෙල් වලින් කළ පහන්, සුවඳ තෙල් පිළිබඳ වූ පහන්, චට්ටි තප්පුරිසයි. ගන්ධ තේලානම් පදීපෝ ගන්ධ තේලප්පදීපෝ. සුවඳ තෙල් වලින් සැකසූ. මෙතන නම් ඇත්තටම පිර වූ කියන අර්ථයක් එන්නේ. එතකොට මජ්ජපද ලෝප සමාසයක්. එහෙම වුණොත් නම් පූරිත විතර තතියාගෙනුත් ගන්න පුළුවන්. ගන්ධ තේලේහි පූරිත පදීපෝ ගන්ධ තේල පූරිත පදීපෝ සුවඳ තෙල් වලින් පිර වූ එහෙම නැත්නම් පුරුවා එහෙමත් තෙන් පුරුවා දෙවිදියටම යදෙනවා කොමහෝ මේක ගන්ධ තේලා නම් පදීපෝ කියන එක වඩා හොඳයි කියලායි පේන්නේ ඉතින් දෙවිදියෙම යදීන් තියෙනවා සුවඳ තෙල් වලින් සකස් කළ පහන් සුමන පට්ට විතාන කියන පදේ සමන් වලින් සැකසූ පටක් සුමන පට්ට ඒක අපහු චට්ටි සුමනානං පට්ඨං සුමන පට්ඨං කියලා මේ පට්ට ශබ්දය නපුංසක ලිංගයි සුමන ශබ්දය ඒත් නපුංසක ලිංගයි සුමනානං පට්ඨං සුමන පට්ඨං ඊට පස්සේ ඒ පට වලින් සැකසූ වියනක් ආභව චට්ටි සුමන පට්ඨානං විතානං සුමන පට්ඨ විතානං සුමන පට වලින් සැකසූ වියනක් සුමන පට වලින් කළ වියනක් එතකොට ඒ වියනේ යට කියන අතෙන් ඒක චට්ටියට ගිහිල්ලා තියෙනවා කරන ලද කියන හැම තැනම නෙවෙයි ඒ යම් දෙයකින් නම් හදලා තියෙන්නේ අපි ඒවා පස්සේ විස්තරතු කතා කරමු මතක තියාගන්න තියෙන දැන් යමකින් හදපු දෙයක් ගැන අපි කියනවා නම් මොකෙන්ද මේ දේ හදලා තියෙන්නේ විකති විකති ඒ චට්ටියේ අර්ථ ගැන කියද්දි කියනවා යමකින් හදපු දෙයක් කියනවා නම් ඒ සුවන්නස්ස විකති ඒ වගේ තැන් අයෝ ඒක නම් අයෝමය කියලා නේද
අයෝමෙන්
ඉන්නේ ඒ තද්දිත වෙලා අපි ඉස්සරහට අහු වෙනවා ඒ
අයෝමෙන්
අය ශබ්දයත් එක්ක අර මනෝගණේදි කතා කරනනි අය ශබ්දය ඒවා තම විස්තරේ මය කියන පත්ති තද්දිත ප්‍රත්‍යය අපි ඉස්සරහට කතා කරමු භූමි භාගී කියන පදේ භූමියේ කොටස භූමි කොටස කියන එකනේ භූමියේ කොටස එතකොට චට්ටි තප්පුලසයි භූමියා භාගෝ භූමි භාගෝ භූමියේ කොටස අස්ස රාජා අශ්වයාම රජ වුණ හින්දා අස්ස රාජා එහෙම නෙවෙයි ඈ හරි වැඩේ වෙන්නේ එහෙම වුණොත් මේ අශ්වයාම රජ වුණ නිසා නෙවෙයි අශ්වයන්ගේ රජා කියන අර්ථයෙන් අස්ස රාජා කියන මෙතන කියන්නේ අශ්වයින්ගේ රාජිය කියන අර්ථය වලාහකද වලාහක කියන කියන්නේ නෑ වැස්සතයි මතක වැස්ස වලාහක දෙවියනි කියලා හිම කියන්නේ ඊළඟ වාක්‍යයටත් අපිට යන්න පුළුවන් නේ කාලි තියෙනවා.
ඉතින් සඳ අසරාජන් කියන්නේ
චට්ටි තප්පුරි. චට්ටි
තප්පුරි.
ඉතින් වල චට්ටි තප්පුරි කියන්නේ මම ගොඩක් තියෙනවා. ඒකයි තප්පුරිසය චට්ටි නෙවෙයි අනිත් ඒවා වුණත් තප්පුරිසේ ගොඩක් යදෙන තැන් තියෙනවා. තතෝ පට්ඨාය මාලා ගන්ධ විලේපන කප්පූර කටුකප් පලාදීනි ගහෙත්වා කුළුබඩු ආදී පදේකුත් තියෙනවා ආදීය ගෙන කියලා කියන්නේ ආදීය ගෙන මහජනස්ස සත්තු ධම්මදේශනං සුත්වා නගරම් පවිසන කාලේ ඕකේ අර්ථ කියද්දි ඔහොම කියන එක හොඳ නැහැ. ඕකේ. මහා ජනස්ස පදේ අර්ථය එන්න ඕන පවිසන කාලයේ කියන තැනට. මොකද මේ පවිසන කියන පදේ නිසා තමයි මහා ජනස්ස කියලා චට්ටියට ආවේ. මම ඒ හේතුව කියන්නම් පස්සේ. එතකොට සත්තු ධම්මදේශනං සොත්වා නගරං මහා ජනස්ස පවිසන කාලේ කියලා අර්ථ ගත්තොත් අපිට දැනට තේරුම් ගන්න ලේසියි. සත්තු ධම්මදේශනං සුත්වා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මදේශනාව අසා නගරං නගරයට මහා ජනස්ස පවිසන කාලේ මහා ජන යා පිවිසෙන කල්හි කියලායි අපි අර්ථ කියන්නේ මං හේතුව කියන්නම් ඊළඟට විස්තර කරද්දී ජේතවනාභිමුඛී ගච්ඡති අභිමුඛ ඌවා ඌවා කියලා කිව්වේ ඇයි අභිමුඛී කියලා මේ ශ්‍රීලිංගෙන් තියෙන්නේ කවුරුද එහා බලාගෙනද දැන් කතාව අපි දැන් දන්නේ නැති නිසා මේ යටින් දීලා නම් තියෙනවා සුන්දරී වස්තුනේ මේ සුන්දරී පරිබ්‍රාජිකාව තමයි මේ විදියට යන්නේ ඒ නිසා තමයි අභිමුඛී කියලා ශ්‍රීලිංගෙන් තියෙන්නේ මෙතන පිරිමියෙක් නම් ගිය අභිමුඛෝ කියලා අපි තියන්නේ අභිමුඛෝ ගච්ඡති අභිමුඛව යයි හරි අපි එහෙමනම් පද ටික වෙන් කරගෙන යමු නේද මාලා ගන්ධ විලේපන කප්පූර කටුක ඵල කියන පද ටික ඔක්කොම අපි එකතු කරනවා මොකෙන්ද ද්වන්ද සමාසේ ඊට පස්සේ ඒ අර මුල් ටික කියන් ගිහිල්ලා කටුක ඵලාදී ඵලාදීනි කියද්දි ඵලාදී කියද්දි ආදි පදේ ගද්දි අපි බහුබීහි සමාසයි මොකද ඒ දේවල් ඔක්කොම අඩංගු දේවල් සමූහයක් ගැන කතා කරන්නේ ඒ නිසා අර මුල් ටික කියන් ගිහිලා මම ඔක්කොම කියන්න යන්නේ වෙලා යන නිසා කොහොමනේ ඉතින් වාක්‍යෙම අපි ඒ ටික කියනවා නම් කියන්න ඕන මාලා ගන්ධ විලේපන කප්පූර කටුක පලාදයෝ යස්ස සෝ මාලා ගන්ධ විලේපන කප්පූර කටුක පලාදයෝ කියලායි කියන්නේ. කටුක පලං යස්ස සෝ කටුක පලාදයෝ. කටුක පලාදී පලාදයෝ නෙවෙයි. මෙහෙමයි අපහු කැටළුණා. මාලා ගන්ධ විලේපන කප්පූර කටුක පලානි කටුක පලානි යස්ස සෝ මාලා ගන්ධ විලේපන කප්පූර කටුක පලාදයෝ එහෙමයි පදේ
යස්ස යන්නගේ නේස කට යස්ස සෝද යස්ස
මෙහෙමයි ඒක දැන් පිටිපස්සේ මේක විශේෂණ වෙන්නේ මොකේටද කියන එක දිහා බලාගෙනයි තියෙන්නේ එතකොට ඒ ආදි පදේ එතකොට යන් කියලා ගත්තොත් ආදි යන් එමනොත් තන් කියලා කටුක පලාදින් කියලා ගන්න ඕන. එතකොට මේක නම් නපුංසක ලිංගෙ තියෙන නිසා එහෙම ගත්තට වරදන්නේ නැහැ. මොකද ආදීනි කියලා මෙතන නපුංසක ලිංගයෙන් ආදි ශබ්දය දීලා තියෙන නිසා. හරි. හරි. ඊට පස්සේ මහා ජනස්ස මේ මහා ජනස්ස කියලා චට්ටියට ආවේයි කියන එකත් මතක තියාගන්න. ඊට පිටිපස්සේ තියෙනන්නේ පවිසන කියලා පදයක්. පවිසන. මේකේ තේරුම පිවිසීම කියන එකයි. පවිසන කියන එකේ තේරුම පිවිසීම. ඕක ඒ හැදෙන විදියත් කෙටියෙන් මතක තියාගන්න. මේක ලියා ගන්න ඕනේ. මේකේ පදේ හැදෙන්නේ පවිසන කියන එකේ කෙලවරට අන කියලා කොටසක් එකතු වෙලා. අපි ඔය කොටස අතහරින්නකෝ ඊට පස්සේ ලීසියට අපි තේරුම් ගමු. දැන් ඊළඟට දීලා තියෙන ගමු කියලා ධාතුවක් තියෙනවනේ. ඒ ධාතුවට පස්සේ අන කියලා කොටසක් එකතු වෙලා මේ ධාතුවකට පස්සේ එකතු වෙන කිතක ප්‍රත්‍යයක් මේ අන කියලා කියන්නේ. එතරම් ඒ කිතක ප්‍රත්‍ය යු කියන එකයි ඒකට අන කියලා ආදේශයක් වෙනවා. අපි ඒව පස්සේ ඉගෙන ගන්නයි තාම කතා කරේ නැහැ. එතකොට මේකෙන් හැදෙන ඒ කිතකයට අපි කියන්නේ භාව කිතකයක්. භාව කිතක කියන එකේ තේරුම ඒකෙන් හුදු කිරීම මාත්‍රයක් වීම මාත්‍රයක් තමයි හඟවන්නේ. ඉතින් ගමු කියන ධාතුවේ අර්ථය යාමනි. යාම් අර්ථය. ඒකට අන කියලා කොටසක් එකතු වුනහම ගමු අන ගමන කියලා පදයක් හදනවා. ඒකේ තේරුම අර හුදු ක්‍රියාව තනිකරම අර ක්‍රියා අර්ථය යාම කියන එකයි. ඒකට ගමන කියන පාලි වචනේ තේරුම සිංහලෙනුත් ගමන. තේරුණාද? යාම කියලා කියන්නේ යාම. පච කියලා කියන්නේ පිසීම අර්ථයේ ක්‍රියාපදයක්. පිසීම අර්ථයේ ධාතුවක්. ඒකට අන කියලා කොටසක තුනක් පචන. ඒකේ අර්ථය පිසීම. තේරුණාද? එතකොට ධාවන, දිවීම, හසන, සිනාසීම ඒ විදිහට හද හැදෙනවා ධාතු වලින්. චින්දන, ඡේදන, කැපීම ඒ විදිහට. හරි. එතකොට මතක තියාගන්න මේ විදිහේ හැදුණු ওই විදිහට අන කියන කොටසක් අගට එකතු වෙලා හැදුණු කිතක නාම පදයක් පිටිපස්සෙන් තියෙනවා නම් ඊට අදාළව අපි දැන් බතක් පිසීම කියලා කියනවා නම් අපිට හිතනවා මේක ဒုတိယා වගේ. ඒ වගේ ආවට ඒ පදේ තියන්නේ චට්ටියෙන්. ඒක රීතිය අපාදී. ඒ නිසා තමයි බත්ස්ස පචනං බත්ත පචනං. එහෙමයි පදේ හැදෙන්නේ. පාදස්ස ප්‍රසාරණ. එහෙම නැත්නම් පාදස්ස සංකෝචනං. පාදස්ස උක්කීපණං. ඒ ඔක්කොම ඒ විදිහේ භාව
කිතක.
භාව කිතක. ප්‍රසාරණ උක්කීපණ අංගේ ප්‍රසාරණ උක්කීපන සංකෝචනනේ සංකෝචන. ඒ හැමකේම අග අන කියලා කැලලක් කියවෙනවා නේ. අන්න ඒ වගේ යෙදීමකදී මුලින් මේ විදිහ චට්ටියක් යෙදෙනවා කියලා මතක තියාගන්න. දැනට කෙටියෙන් ඒ නිසා තමයි මෙතන දැන් මේක කොහොමද අර්ථ ගන්න කියලා ප්‍රශ්නයක් එනවානේ. අපි දැන් මේ කියපුවා ඒ නිසා මේක කියන්න ඕනේ. එතකොට මේ විදිහ යෙදීමක් තියෙනවා අපි විස්තර පස්සේ කතා කරනවා කියලා මතක තියාගන්න. හරි. එතකොට ප්‍රසාරණය දිගහැරීම. පාදය දිගහැරීම. කැපිටල් නයන්නද? ඒ තැනකේ මූර්ධජ ඇතැම් තැනකේ දන්තජ නයනු මූර්ධජ වෙන අවස්ථා ඒවා ඒ තැන් කියනවා. ඒ රකාරයක් තියෙන තැනක ඊට පිටිපස්සේ මූර්ධජ නයන්නක් කියදෙනවා. හරි. නගරයට මිනිසුන් පිවිසෙන කල්හි කියලායි අපි මෙතන තියන්නේ. මිනිසුන් පිවිසෙන කාලයෙහි manussස්ස පවිසන කාලේ මහත් manussසනේ මහා ජනස්සනේ මහා ජනයා පිවිසෙන කල්හි ජේතවනයේට අභිමුඛව යයි. අපි 이게 තියෙන පද කියාගෙන ගියාද? මහා ජනස් පදේ කිව්වේ නැහැ. කොහොමද මහා ජනස් පදේ හැදිලා තියෙන්නේ? මහන්තෝ ජනෝ මහා ජනෝ. ඒක ඊට පස්සේ චට්ටියට හැදිලා තියෙනවා. සත්තු ධම්ම දේශන. ධම්ම දේශන කියන පදෙත් ওই විදියටමයි. ධම්ම දේශන. ධම්මස්ස දේශනං ධම්ම දේශනං. ඔය දේශන පදෙත් මේ විදිහම පදයක්. ඒකේ විකල්පයෙන් ද්විතියාවකුත් තියන්න පුළුවන් මතකයක් තියෙනවා. එතකොට ධම්මං දේශනං හෝ බොහෝ විට යෙදෙන්නේ ධම්මස්ස දේශනං කියලා. එතකොට ධම්මස්ස දේශනං ධම්ම දේශනං කියලා පදයක් යෙදෙනවා. ධර්මයාගේ දෙසීම. එතකොට චට්ටිතප්පුරිසයි. ඊට පස්සේ සත්තු ධම්ම දේශනං ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම දේශනාව. චට්ටිතප්පුරිසයි ආයි. සත්තුනෝ ධම්ම දේශනං සත්තු ධම්ම දේශනං. පැහැදිලි නේද? දේශනං නෙවෙයි අත්‍තර මොකද දේශනා. ධම්මස්ස දේශනා ධම්ම දේශනා. දේශනා කියලා ඒ විදිහට ශ්‍රී ලිංගයෙන් යෙදෙනවා මතකයක් තියෙනවා. ඊළඟට පවිසන කාලේ දේශනාද?
දේශන
නේ. දේශනා කියලා ශ්‍රී ලිංගයේ යෙදෙනවා මම මතක තියෙනවා පොඩ්ඩක් බලන්න ඒක. දේශනා දේශනා දේශනායෝ මතකයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒක. කොල්ලා ඊළඟ දවසේ මතක් වුණොත් කියන්නම් නේ. අනිත් අයත් ඒක සටහනක් දාගෙන බලන එක හොඳයි. දැන් මම බලනවට වඩා නේද? තමනුත් ඉගෙන ගන්න එපාය. දැන් නැත්තම් ඒ ටිකේ මම ඉගෙන ගන්න නේද?
ඔබ බලන්නේ
නැහැ. ඈ? අනේ. ආ තියෙන සංගීත හොයලා බලන්න ඕ දේශනාවේ කොහොමද තියෙන්නේ කියලා. ඔ ඩික්ෂනරිය තියෙනවා. ඩික්ෂනරි පාවිච්චි කරන්න ඉතින් හුරු කරගන්න. කම්පියුටර් එකක් තියෙනවනේ නේද? පොදුවේ තියලා තියෙන එකටනේ.
කුටි වල නේ.
කුටි වල මොනේ නේද? හරි. ජේතවනාභිමුඛී. අභිමුඛී කියන්නේ අභිමුඛව කියන එක. එතකොට ජේතවන පදේ මොන විභක්තියෙන් තියන්නේ? ජේතවනයට අභිමුඛව. මේක චට්ටියනොයි යෙදෙන්නේ මතක විදියට. මම පොඩ්ඩක් ඒක ආයේ බලලා කියන්නම්. නෑ සත්තමිනා නෙවෙයි. ජේතවනස්ස අභිමුඛී කියලායි මතක. ඔව්.
යම් තැනකට එනගෙන
හෝ මේක යාමක් නෙවෙයි අභිමුඛ කියලා තියෙන්නේ. දෙවුරමට අභිමුඛව කියන එකයි අර්ථය. එතකොට ජේතවනස්ස අභිමුඛී කියලයි තේනේ. ඔ චතුත්තිද
පංචමීනෙ
නෑ. පංචමී නම් ඉන්නෙම නැහැ.
වනයේ
නෑනේ. පංචමී ඉන්නම බෑ. මම එක බලලා කියන්නම්. මතක විදියට නම් ජේතවනස්ස අභිමුඛී කියලයි මේකේ යෙදෙන්නේ කියලා. වෙනසක් වුණොත් මම කියන්නම්. හරි. ඊළඟ වාක්‍යයක් කියන්න ඇති එහෙනම් නේ. හරි. කම්මදාර එන්නෙම නෑ.
Thank you.